यो बालो मान्यति बाल्यं पंडितो चापि तेनसो बालोच पंडित मानी सचे बालोति उच्चति गौरणीय संघरत्ने अवसराई सद्दा बुद्धि संबंध पिन्नत्ने अपि अद दवसे धर्मदेशना सदा तोरा गत्ते धम्मपदे एन सरल गाथावक मे वैद्यट धर्म धम्मपदे एन गाथावलिंग धर्मदेशना अवनतरं मे पिरिस अहलत्तति තිවුණට බලව මෙන් මේ ධර්මපදයෙන් මේ සරල දේ අපි කරගෙන යන මේ ප්‍රතිපදාවට කොයි විදිහටද බලපාන්නේ කොයි විදිහටද මේක ගලපා ගන්න පුළුවන්ද කියන එක ගැන තමයි වැඩියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ධර්මකාරණයට යන්න ඉස්සෙල්ලා බල මේ ගාථාවේ සරල තේරුම අරගෙන ඒ වගේම මේ විදිහට ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුණේයිද කියන කාරණයක් බැලුවම අපේ කරගෙන යන මේ ප්‍රතිපදාවට මේ ගාථාවෙන් එන දෙන ධර්ම කාරණය කොයිතරම් දුරට ගලපා ගන්න පුළුවන්ද කියන එකත් වැදගත් වෙනවා. මේ ගාථාවේ සරල තේරුම නම් ගත්තොත් කෙනෙක් මේ නුවණ නැත්තේ තමන්ගේ අනුවණ බව දන්නවා නම් එයා පඬිතෙක් වෙන්නේ නැහැ කියලා දේශනා කරන බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ කෙනෙක් තමන්ගේ මෝඩකම තමන්ගේ අනුවණකම දන්නවා නම් ඒ දන්නේ නැතිකම එයා පඬිතෙක් වෙන්න හේතුවක් නෙවෙයි. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා තමන් හොඳ මං අනුවණෙක් මෝඩෙක් උනාට තමන් පඬිතෙක් කියලා හිතාගෙන ඉන්නවා. එහෙම පඬිතෙක් කියලා හිතාගෙන ඉන්න කන්නම් එහෙම පඬිතෙක් කියලා හිතාගෙන ඉන්න මෝඩයා නම් අනිවාර්යයෙන්ම මෝඩෙක් කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් පළවෙනි කෙනා පඬිතෙක් නෙවෙයි මෝඩෙක් උනාට එයා දන්නවා තමන් මෝඩෙක් කියලා. ඒක එක පැත්තකින් මෝඩකම විතරයි යාගේ. ඒ වුණාට තමන් මෝඩෙක් වෙලා තමන් පඬිතෙක් කියලා හිතාගෙන ඉන්න කෙනා අනිවාර්යයෙන්ම මෝඩෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකාන්තයෙන්ම මෝඩෙක්. මෙන්න මේ කාරණේ අපි ටිකක් අපේ කරගෙන යන ප්‍රතිපදාවත් එක්ක බැලුවොත් මොකක් මේ පඬිතකම? එහෙම නැත්නම් මේ මෝඩකම? එහෙම නැත්නම් අපිට මේකම කියන්න පුළුවන් බුද්ධිමත්කම බුද්ධිමත් නැතිකම ඒව නැත්නම් ප්‍රඥාවන්තකම ප්‍රඥාවත් නැතිකම කියලා වගේ ඒ විදිහටත් අපිට මේක ගලපලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම බලමු අපි මේ මොකද්ද මේ ප්‍රඥාවන්තකම බුද්ධිමත්කම එහෙම නැත්නම් බුද්ධිය නැතිකම ප්‍රඥාව නැතිකම කියන ඒවා ගැන හොයලා බලමු. ඒ වගේම මෙහෙම මේ විදිහට දේශනාවක් බුදුරජාණන් වහන්සේ දේශනාවක් සිද්ධ කරන්න හේතු උනත් මොන වගේ සිද්ධියක්ද කියලාත් මුලින්ම අපි සාකච්ඡා කරලා බැලුවොත් මේ වගේ දේශනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දේවරම් මෙහෙර වැඩ ඉන්න කාලෙකදී. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය හවස් වරුවේ පැමිණෙන පිරිසට ධර්ම දේශනා කරන එක සාමාන්‍ය පුරුද්දක් වෙලා තියෙනවනේ. ඉතින් මේ විදිහට ධර්ම දේශනා කරන්න විශාල පිරිසක් එනවා. ඒ වගේම මේ පිරිස බැලුවාම ඒගොල්ලොත් ගොඩක් ධනවත් අය එනවා. එක එක ජාතිය පුද්ගල එනවනේ මෙහෙම ධර්ම දේශනාවට. ඒ එන අතර සමහර මිනිස්සු මෙහෙම ධර්ම දේශනාවත් එක්ක හිටියට ඒගොල්ලෝ ඇත්තටම සිහියෙන් නෙවෙයි ඉන්න පිරිසක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහරලාට ධර්ම දේශනාවත් එක්කම එකට ඉන්නකොට එයාගේ අතේ කරේ තියෙන රත්තරම් බඩු අර මේව ගැන සිහියක් නැති වෙන්නත් පුළුවන්. ඔන්න ඔය වගේ පිරිසක් මෙහෙම ධර්ම දේශනාවට සහභාගී වෙන නිසා මෙතන මේ දේවරම් මෙහෙරේ මේ අසල හිටිය හොරු දෙන්නෙකුත් දවසක් ආවා මේ විදිහට බණ අහන්න එන පිරිසකෙන් මොන හරි දෙයක් වරකම් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දෙන්නා බණ අහන්න ආවේ බණ අහන්න එන පිරිසකෙන් මොන හරි වරකම් කර ගැනීම සඳහා මිසක් බණ ඇසීමට නෙවෙයි. මොන ඒක තමයි පළවෙනි කාරණේ. මේකට ධර්ම දේශනාවට සහ සහභාගී වුණේ වෙන කාරණාවක් මුල් කරගෙන. එතනට ඒ අතරින් එක පුද්ගලයෙක් එක හොරෙක් මෙහෙම බණ අහන්න හොරකම මුල් කරගෙන බණ අහන්න ආවට එයා ටික වෙලාවක් යනකොට එයා බණ අහන එකටම යොමු වුණා. සිහියෙම මේ ධර්ම දේශනාවටම සහභාගී වෙලා මේ කෙනා ධර්ම දේශනාව අවසන් වෙනකොට සෝවාන් ඵලයට පත් වුණා. එක හොරෙක් මෙහෙම වුණා. අනිත් හොරා කල්පනා කරේ හොරකම් කර ගැනීම සඳහාම විතරයි. එයා ආපු කාරණාව මොකක්ද? අන්නේ ඒක ඉෂ්ට කර ගැනීම සඳහාම වටපිට ඉන්න අයගේ තියෙන දේවල් ගැන මොනවද හොරකම් කරන්න පුළුවන් කියන එක ගැන හිත යොමු කරා මිසක්ක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවට හිත යොමු කරේ නැහැ. එහෙමත් බලන්න. ඉතින් මෙන්න මේ විදිහට බුදු කෙනෙක් දැකලත් බුදු කෙනෙක්ගේ බණ අහලත් ඒ වගේ මේ අවස්ථාව වෙනකොට මිනිස්සෙක් වෙලා මෙහෙම ශ්‍රණ සම්පත්තියත් ලැබිලා ඔක්කොම ලැබිලා තියලත් මේ මනුස්සයා බුදුහාමුදුරන්ගේ බණ අහන ගමන්වත් සිද්ධ කරේ මේ හොරකම ගැන. ඒ තමන්ගේ ලැබිච්ච අවස්ථාව මේ මොහොත අතහැර දමාගත් එකක් තමයි මේ මනුස්සයා කළා තියෙන්නේ. හැබැයි මේ මනුස්සයා මෙහෙම හොරකම් කරගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්නකොට එයාට හොයාගන්න පුළුවන් නම් මේ ඉතාමත් පුඩා මස්සක් තරම් කියන්නේ රත්තරම් චූටි ප්‍රමාණයක් මෙයාට හොරකම් කරගන්න හැකි වුණා. මේකත් වටිනවනේ මොකක්වත්ම නැති ඉන්න වෙලාවේදී මස්සක් තරම් මේ ඉතා කුඩා රත්තරම් ප්‍රමාණයක් හරි මෙයාට හොරකම් කරන්න ලැබිච්ච එකෙන් මෙයා සතුටු වෙලා ගෙදර ගිහිල්ලා එදා දවසට ඇති වෙන කන්න බොන්න දේවල් ටික විතරක් හොයාගත්තා. ඉතින් මේ ලොකු හොරකමකුත් නෙවෙයි බුදුහාමුදුරුවන්ගේ බණ අහන අතරේ චූටි හොරකමක් කළා. එයා චූටි දෙයක් හොයාගත්තා. හොයාගෙන එදා දවසට විතරක් ඇති වෙන යම්කිසි ප්‍රමාණයක් එයාට ලැබුණා මේ හොරකම නිසා. ඒ මනුස්සයාගේ පැත්තෙන් බැලුවම මේක ගොඩක් වටින දෙයක් වෙනව නේද? ඉතින් මේ වෙලාවේදී මෙහෙම එක්කෙනෙක් සෝවාන් වෙලා ගෙදර ගියා, අනෙක් එක්කෙනා චූටි දෙයක් හොරකම් කරගෙන ගියා. ඔය ගෙදර ගිහිල්ලා බැලුවම මේ සෝවාන් වෙලා ගියපු කෙනාට ගිනිහන කිසිම දෙයක් නැහැ. හිස් අතින් ගෙදර ආවේ. ඒ වුණාට අනිත් මනුස්සයා යම් කිසි තා කුඩා ප්‍රමාණයක් හරි හොරකම් කරන් ඇවිල්ලා ඒකෙන් එදා දවසේ ඒගොල්ලෝ යපුණා. යපිලා මේ හොරකම් කරන් ආපු මනුස්සයාගේ බිරිඳ ගිහිල්ලා අනිත් හොරාගේ බිරිඳට ගිහිල්ලා කතා කරලා කියන්නේ මේ අපේ මනුස්සයා නම් මෙන්න පොඩි දෙයක් හරි හොයාගෙන ආවා. ඔගොල්ලන්ගේ මනුස්සයා නම් හරි මෝඩයෙක් කියලා. මේ වගේ ගිහිල්ලා මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන නැත්තේ හරි මෝඩයෙක් කියලා ඔන්න දොස් කියන්න ගත්තා. ඉතින් මේ දොස් කියන්න ගත්තු වෙලාවේ මේ විදිහට සෝවාන් වෙච්ච පුද්ගලයා සෝවාන් වෙච්ච හොරා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන මෙන්න මෙහෙම මම නම් මෙන්න මේ වගේ තත්ත්වයකට පත් වුණා. මේ වගේ මේ බුද්ධ තුන්රුවන් කෙරෙහි උපරිම ශ්‍රද්ධාවකට පත් වෙන කවදාවත් මේ වෙන වැරදි මාර්ගයක නොයන ඒ වගේ මෙහෙම පංච ආනන්තාරිය පාප කර්ම කවදාවත් නොකරන තත්ත්වෙට මේ උතුම් තත්ත්වයට පත් වුණා. ඒ වුණාට මාත් එක්ක පැමිණිච්ච අනිත් හොරාණා ඉතා චූටි දෙයක් වරකම් කරගෙන ගිහිල්ලා ඒ වුණාට ඒ මනුස්සයා මට දොස් කියනවා මෙන්න මේ වගේ මෝඩයෙක් කියලා. ඇත්තර මේ අපි දෙන්න අතරේ වැඩිම මෝඩයා කවුද? මෝඩයා නොවන්නේ කවුද කියලා, පණ්ඩිතයා කවුද කියලා බුදුරජාණන් වහන්සේට මේ ප්‍රකාශ කරනවා. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථාව දේශනා කරන්නේ. කෙනෙක් මෝඩයෙක් වෙලා මෝඩයෙක් බව දන්නෝ නම් අන්න ඒ කෙනාට ඒකෙනත් මෝඩයෙක්ම තමයි හැබැයි. ඒ වුණාට කෙනෙක් මෝඩය වෙලා මෝඩයක් බව නොදන්නාකම අතිමෝඩයෙක්. එයාට කවදාවත් ප්‍රඥාවන්තයෙක් කියලා කියන්න බෑ. එයා අනිවාර්යයෙන්ම මෝඩයෙක් කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරන්නේ. ඉතින් බලමු මේ අපි අතරත් අපිත් මමත් බලමු මෙහෙ මෝඩයෙක්ද ප්‍රඥාවන්තයෙක්ද යන්නේ කියන කතාව අපි සලකලා බැලුවොත් මේක තමන්ටත් ගලපලා ගන්න පුළුවන්. ඒ වගේම සමහරලාට මේ ධර්ම සාකච්ඡාවලදී හැම අහනවා මේ ප්‍රඥාව කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් මේ දැනුම කියන්නේ මොකක්ද කියලා සමහරලාට ප්‍රශ්නත් අහනවනේ. ඉතින් මේ ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා අපි සොයලා බලමු. ඒ වගේම දැන් මේ කාලේ ලෝකේ යන ට්‍රෙන්ඩ් එක හැම බැලුවමත් මේ ප්‍රඥාව පැත්තට. ඇත්තටම ප්‍රඥාව පැත්තට කියලා ප්‍රඥාව කියලා කිව්වට ඇත්තට මේ යන්නේ මොකකටද කියලා බැලුවම ප්‍රඥාවට යන ගමක් නැද්ද? එහෙම නැත්නම් නිකම්ම නිකන් අර බුද්ධියට යන ගමනක්ද කියලාත් ප්‍රශ්නයක් වෙනවා. සාමාන්‍ය ලෝකෙ දිහා බැලුවම අතීත කාලේ ඉඳලා බැලුවම ඉතින් සාමාන්‍ය මිනිස්සු ඉඳලා ඊළාට ගොවිතැන් කරන්න ගත්තා. ඊළාට කාර්මික යුගයට ආවා. ඒකත් අවුරුදු 200ක් 300ක් තියෙයි. ඊළාට ටික ටික කාර්මික යුගයේ ඉඳලා ටිකක් ඊට ටිකක් උඩට ගිහිල්ලා අන මේ චන්ද්‍රිකා යුගයකට වගා ආවා. ඊටත් පස්සේ ඒකත් තව ටිකක් ඉස්සරහට යනකොට චන්ද්‍රිකා යුගයත් පහුවෙලා යනකොට අන්න තව ඊට පස්සේ මේ කම්පියුටර් වගේ ඇවිල්ලා ඔන්න ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් යුගයට වගේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේකත් පහුවෙලා තව ඉස්සරහට මීටත් වඩා වෙන යුගයල් වලට එන්න පුළුවන් නේද? දැන් සාමාන්‍යයෙන් ඉස්සරහට මෙන් ට්‍රෙන්ඩ් එක වගේ තමයි ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියන එකනේ. යවන තරම් මේ බණ අහන පිරිස දන්නව ඇති. මේ ලෝකේ ගොඩාක් දැන් අපි බලන දෙයක් උනත් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මොකක් හරි දෙයක් හෙව්වත් නැත්නම් YouTube වගේ එක මොකක් හරි හෙව්වත් අපි කලින් දවසේ හොයපු දේවල්ට සම්බන්ධයෙන් තමයි ඒගොල්ලෝ ඊළඟ දවසේ අපිට දේවල් විස්තර දෙන්නේ. අපි මොකක් හරි එකක් ගැන හෙව්වනම් ඊළඟ දවසේ ඒකට යනකොටම ඊළඟ දවස අපිට ඕනේ මොනවාද කියලා ඒගොල්ලෝ දන්නවා. ඕනම පැත්තකට ගිහිල්ලා බලන හැර කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්න බැලුවත් මෙන්න මේ පැත්තට අපේ මම මොන වගේ කෙනෙක්ද කියලා මගේ ගැන මම නොදන්න දේවල් ගැන ගොඩාක් මේ ලෝකේ ඉන්න මිනිස්සු දන්නවා. දැන් ටෙලිෆෝන් මේ අපේ මධ්‍යස්ථානයකට ගිහිල්ලා බැලුවත් මම මොන වගේ කෝල්ද අරගෙන තියන්නේ කියන එක අනුව මගේ රුචි අරුචිකම් ඒවා විස්තර හොයාගන්න පුළුවන් මට්ටමකට තියෙනවා. ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මොන හරි සර්ච් කරනකොට මේ මැෂින් එකෙන් සර්ච් කරපුවා හරි තමන් ලොග් වෙලා සර්ච් කරපු දේවල් එහෙම බැලුවාම ඒ හරහා මම මොන වගේ කෙනෙක්ද කියලා මගේ මෝඩකම ප්‍රඥාවන්තකම යම් කිසි ප්‍රමාණයකින් මැන ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක ගොඩාක් දුරට මේ AI පැත්තට යෑමක් වෙලා තියෙනවා. ඉතින් මේ AI පැත්තට යෑම නැත්නම් මම තව කෙනෙක්ගේ නිකම්ම නිකම් ගෝලයෙක් වීම මගේ රුචි අරුචිකම් තව කෙනෙක් විසින් මේ පරිහරණය කළා මාව නිකම් බත්බැලයක් කරගන්න උත්සාහ කර ගැනීම හොඳ වැඩක්ද ප්‍රඥාවන්ත වැඩක්ද කියන එකත් සමහරවිට එක ප්‍රශ්නයක් වෙනවා. මේ හරහා මේ ග්ලෝබලයිසේෂන් වීම හරහා සමහරට තමන්ගේ තියෙන පෞද්ගලිකත්වය නැත්තටම නැති වෙන්න පුළුවන්. ඉතින් මේ හරහා ලොකු ප්‍රශ්න එන ඒවත් ඕනතරම් මේ ප්‍රවෘත්තිවල දැකලා තියෙනවා. බැලුවා මෙන්න මේක හොඳ වැඩක්ද කියලා එක පැත්තකින් බැලුවා. ගොඩක් දෙනෙක් කියන මෙන්න මේක තමයි බුද්ධිය කියන එක. බුද්ධිය කියන්නේ හොඳ වැඩක්. වෙනදට වඩා ලේසියෙන් වැඩක් කරගන්න පුළුවන්. ඇත්තටම බලන ගොඩක් ලේසියනේ. වෙනදට වඩා ගොඩක් ලේසියෙන් මිනිස්සු ජීවත් වෙනවා. හැබැයි මේ ජීවත් වීම මේ ලේසියෙන් දේවල් කරගන්න එක හොඳ පැත්තටද යන්නේ? නැත්නම් මේක තමන්ගේ දියුණුවට, තමන්ගේ ඇතුළ බැලීම සඳහා මේක හේතුවක් වෙනවද? එහෙම නැත්නම් මගේ ඇතුළ බලලා මගේ තියෙන මෝඩකම්, ෘත්‍ය රිත්‍තිකම් වෙන කෙනෙක් හොයා ගැනීමෙන් ඒ මනුස්සයා මාව බද්බැලේ කරගන්න හදනවාද කියන එකත් මට තව ප්‍රශ්නයක්. මම දන්නේ නැහැ මගේ රුචි අරුචිකම් මගේ මොකක්ද මට මගේ අවශ්‍යතාවයල් මොකක්ද මම මොන තැනකද ඉන්නේ කියලා මම දන්නේ නැහැ. උනාට වෙන කොහේ හරි තියෙන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් කම්පියුටර්යක් දන්න මම මොන වගේ කෙනෙක්ද? මොන වගේ රුචි අරුචිකම් තියෙන කෙනෙක්ද? මොන වගේ දේවල්ද කන්න කැමති? මොන වගේ තැන්වලටද යන්න කැමති? මොන වගේ මිනිස්සුත් එක්කද මම ගනුදෙනු කරන්නේ? මොනවාගේ වීඩියෝස්ද මම බලන්නේ? මොනවාගේ දේවල්ද කඩේට ගියහම ඉස්සෙල්ලාම හොයන්නේ? ඉතින් මෙන්න මේ දේවල් මම දන්නේ නැහැ. නැට වෙන කෙනෙක් දන්නවා. ඉතින් ඕකද මේ බුද්ධිය කියලා කියන්නේ? ඕකද ඇත්තම ලෝකේ වෙන්න ඕනේ කියලා බැලුවොත් මේ කොහෙවත් යන දේවල් මේ එළිය බැලීමක් නේද වෙන්නේ? ඒ වගේම දැන් මම රස්සාවක් කරනකොට දන්නෙම නැතු අන්තිමට මම රස්සාව කියලා කළා තියෙන ඔන්න ඔය වගේ දේවල් තමයි එක පැත්තට කඹුරීමක්ම තමයි. තමන්ගේ ඇතුළ බැලීම තමන්ගේ දිහා හැරිලා බැලීම වෙනුවට වෙන කෙනෙක්ගේ රුචි අරුචිකම් ඉටු කර දීම සඳහා මම දවසෙන් වැඩි වෙලාවක් ගත කිරීමක් නේද රස්සාවක් කරනවා කියලාත් කරන්නේ. ඇතුළ බලන්න මේ මගේ දිහා බලන්න තියෙන වෙලාව තමයි මේ පාවිච්චි කරන්නේ. එහෙම පාවිච්චි කළා හම්බ වෙන දේෙන් ආයෙත් මොකද්ද කරන්නේ? ලැබෙන පඩියත් ආයෙත් පාවිච්චි කරන ඕන වෙන කෙනෙකුට පෙන්නන ඕන මගේ හැටි පෙන්නන. ඒ හරහා මගේ රුචි අරුචිකම් අඳුරගත්තු පිට කෙනෙක් ආයෙසරයක් ඕන යා මගේ දිහා බලන් ඉඳලා එයාගේ අවශ්‍යතාවය සිද්ධ කරගන්න. මෙන්න මේ විදිහට මේ චේන් එක යන. එහෙම නැත්නම් මේ අර දැලක යන ගමනක් නේද මේ සිද්ධ වෙන්නේ. ලෝකේ ටික ටික මේ මෙන්න මේ කර්ම දැලට ටික ටික එකතු වෙනවා වගේම අනුන් ගැන හොයාගෙන යන දැලකට තව 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 තද වෙවි ටික ටික තද වෙන ගතියක් නෙවෙයිද මේ තියෙන්නේ? ඉස්සර මිනිසුන්ට සාපේක්ෂව දැන් එන්න එන්න මෙහෙම ලෝකයත් එක්ක තද වෙන ගතිය, දැලකට එලෙන ගතිය, දැලකට ටික ටික හිර වෙන ගතිය ටික ටික වැඩි වීමක් නේද මේ සිද්ධ වෙන්නේ? ඉතින් මේ අතරෙන් කෙනෙක් කැමති වෙනෝ නම් මේ විදිහට මේ ලෝකයෙන් මේ දැලෙන් ගැලවිලා ෆෝන් එකක් පාවිච්චි කරන එක පැයකට කී දෙකකට හරි නවත්තලා නැත YouTube අර මේවා Facebook යන එක විනාඩි ගානකට හරි නවත්තලා දවසකට දෙකකට හරි නවත්තලා තමන්ගේ ඇතුළ දිහා බලන්න එළඹෙනවනම් දැන් මේ මනුස්සයාට මොකද්ද දකින්න හම්බ වෙන්නේ? මේ තමන්ගේ ඇතුළ බලන කෙනාට දකින්න ලැබෙන්නේ මොනවද කියලාත් ප්‍රශ්නයක් තියෙනවා. අපි මෙච්චර මෙහෙම ලෝකේ එළිය බලන්න අපිට ඕන තරම් විචිත්‍ර දේවල් දකින්නත් හම්බ වෙනවා. විචිත්‍ර දේවල් අහන්නත් හම්බ වෙනවා. මං ගැන මම නොදන්න දේවල් වෙන මිනිස්සු කියලා දෙනවා. ඉතින් ඒ අතරින් එහෙම මම නොදන්න මම ගැන දේවල් වෙන මිනිස්සු කියලා දෙද්දි ඒක අත්හැරලා දාලා තමන්ගේ අතුල් පැත්තට හැරෙන්න පෙළඹෙන එකත් එක විදියකින් ලොකු ප්‍රඥාවක් කියන්නත් පුළුවන්. මෙහෙම පෙළඹෙන මිනිස්සු බැලුවා ඉතාම සල්ප විරසක් නේ. ඉතින් මෙහෙම පෙළඹෙන්න උත්සාහ කරන්නේත් ඒ වගේ මෙහෙම මේ විදිහට ඇතුළ බැලීම තමයි හොඳ වැඩේ කියලා දන්න අයත් බැලුවම ලෝකේ කී දෙනා දෙන්නේ. ඉතාම සුළු පිරිසක් තමයි දන්නේ මෙහෙම තමන්ගේ ඇතුළ බැලීම තමයි හොඳ වැඩේ. එළිය බලන එකට වඩා මේක හොඳ වැඩක් කියලා නිකමට හරි දන්නේ නැති ඉතා සුළු පිරිසක්. ඒ දැනගත්තත් එයින් මේක ක්‍රියාත්මක කරලා බලන්න උත්සාහ කරන්නේ ඒ අතරනොත් තවත් සුළු පිරිසක්. ඒ අතරනොත් මේක එක දිගට කරගෙන යන්නත් පුළුවන් වෙන්නේ තවත් සුළු පිරිසක්. මොකද මෙහෙම ඇතුළ බලන්න බලන්න අර එළිය බලනවා වගේ විචිත්‍ර බවක් මේක නැහැ. ඇතුළ බලන්න බලන්න මේ ඇතුළ තියෙන කුණු ගොඩ තමයි පේන්න ගන්නෙ. අන්න ඒක තමයි අනිත් ප්‍රශ්නේ තියෙන්නේ. ඇතුළ බලන්න ගත්තාම මේක ඇතුළ තියෙන යථා ස්වභාවය පේන්න ගන්නෙ. යථා ස්වභාවය මොකද්ද? මේ කුණු ගොඩක් බව. මම යා මොන වගේ කෙනෙක්ද කියන යථා ස්වභාවය තමයි ඇතුළ බලන කෙනෙකුට පේන්නේ. ඉතින් ඕක බලන්න ඉතින් හරි අකමැති, හරි කම්මැලි මෙහෙම ඇතුළ බලන්න එක. ඉතින් මේ ඇතුළ බලන්න අකමැති කම නිසා මොකද කරන්නේ? අර මෝඩයෙක් වගේ තමන් මෝඩයෙක් වුණාට මේ මෝඩ බව නොදන්නා කම නිසා තමන් ප්‍රඥාවන්තයෙක් කියලා හිතාගෙන ඉන්නේ. එහෙම නැත්නම් තව කෙනෙක් ඉන්නවා මෝඩයෙක් තමයි. හැබැයි මම මෝඩයෙක් බව දන්නවා ටිකක් හරි. ඉතින් මේ මෝඩයෙක් බව දන්න කෙනාට පොඩ්ඩක් හරි මේ මෝඩකමෙන් ගැලවෙන්න පුළුවන් නේ. තවම බාලයෙක් බව දන්න කෙනාට බාලකමෙන් ගැලවෙන්න පොඩි හරි යූටි හරි අවස්ථාවක් තියෙනවා. එයා දැනට බාලයෙක් තමයි. දන්නවා මම බාලයෙක් බව දන්නවා හොඳට. අන්නේ දන්න කම හරහා තමන්ගේ බාලකම ගැලවෙන්න, තමන්ගේ මෝඩකමෙන් ගැලවෙන්න එයාට යම්කිසි අවස්ථාවක් තියෙනවා. අවස්ථාවක් උදා කරගන්න පුළුවන්. හැබැයි මම මෝඩයෙක් බව, බාලයෙක් බව නොදන්න කෙනාට වෙන්නේ මොකද්ද? එහෙම මෝඩකම හරහාම හැමදාම ඒක හරහාම ඒකම එරිලා ඉන්න එක. ඉතින් මේක තමයි මෙහෙම මේ ධාතාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර අපි ප්‍රඥාව කියන එකට මෙහෙම යන්න, මෝඩකමෙන් ගැලවෙන්න, මෙහෙම තියෙන තමන්ගේ තියෙන මෝඩකම අඳුරා ගැනීම සඳහා මෙහෙම පාවිච්චි කළා. මෝඩකමින් ගැලවෙන්න යනකොට මෙහෙම ප්‍රඥාවන්තයෙක් වෙන්න යනකොට ප්‍රඥාවන්තයෙක් වෙන්නේ කොහොමද කියලා හරියටම නිකන් ඉස්සරහක් හොයලා බැලුවොත් ඇත්තනම් ප්‍රඥාවන්තයෙක් වෙන්න තියෙන එකම දේ තමයි තමන්ගේ ඇතුළ දිහා බලන් ඉන්න එක තමයි. ඇතුළ දිහා බලන් ඉන්න තමන්ගේ මෝඩකම ඇර වෙන දෙයක් පේන්නේ නැහැ. පේන්නේ එකම දේ තමයි තමන්ගේ යථා ස්වභාවය තේරෙන එක. දේ යථා ස්වභාවය මොකක්ද කියලා අපි කලින්ම මෙහෙම මම මෝඩයෙක් කියන එකට කලින්ම නිගමනයකට ඇවිල්ලා බලන්නේ නැතුව ඇතුළ දිහා බලන එක විතරයි තියෙන්නේ අපිට කරන්න තියෙන්නේ. මෝඩයෙක්ද ප්‍රඥාවන්තයෙක්ද කියන එක නිගමනයක්නේ. නිගමනයට බහින්න ඉස්සෙල්ලා ඇත්තටම ඇතුළට හැරිලා බලන එක විතරයි කරන්න තියෙන්නේ. මොකක්ද මේ තමන්ගේ යථා ස්වභාවය? තමන්ගේ යථා ස්වභාවය මේ මොහොතේම බලන්නත් ඕනේ. ඒකත් තව ප්‍රශ්නයක්. දැහෙටම ආව වැඩක් කළා වැඩක් නැහැ. මම ඊයේ දවසේ මෝඩ වැඩක් කරා කියලා හෙට කල්පනා කළා වැඩක් නැහැ. ඒතර වැඩේ වෙලා ඉවරයිනේ. එහෙනම් තා අනාගතේ මම හොඳ ප්‍රඥාවන්තයෙක් විදිහට ඉන්නවා කියලා ඔන්න කියලා ප්ලෑන් කරන්නත් පුළුවන්. හැබැයි මේ ප්ලෑන් කරාට ඒකෙන් 100ට කොච්චර ප්‍රමාණයක්ද ඉෂ්ට වෙන්නේ? ඒ වෙනුවට වෙන මොකක් හරි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒතර අනාගතේ මෝඩෙක් නොවි ප්‍රඥාවන්තයෙක් වෙන එකට අදිෂ්ඨාන කරගන්න එක ඒක හොඳයි. නරකට වඩා ඒක එහෙම නොකර ඉන්නවට සාපේක්ෂව ඒක හොඳයි. උනට ඒක වෙන්න තියෙන ഇടකටත් ගොඩක් අඩුයි. ඒ ඇරෙන්න මෙන්න මේ මොහොතේ මම ප්‍රඥාවන්තයෙක් වෙලා මොකද්ද කරන්න කියලා මගේ ඇතුළ බලන්න පෙළඹෙනව නම් කෙනෙකුට උන තමන්ටම තේරෙන්න ගන්න පුළා මේ මම කවුද කියලා. මෙන්න මේ මොහොතේම තේරෙන්නේ. මේ මොහොතේ මගේ ගැනමයි තේරෙන්නේ. ඉතින් ඕක බලන්න ගියහම ඉතින් ලේසි වැඩකුත් නෑ මේක. මොකද මේක බලන්න ගියහම ඇතුළනේ පේන්නේ තමන්ගෙම කුණු ගොඩ තමයි පේන්න ගන්න. ඉතින් ඒක ඇත්තටම ඉතින් බලන්න ගියහම මෙහෙම දෙයක් පේනවා නම් අපිට නිකන් අනුංගෙ දෙයක් දිහා බලනවා වගේ බලන එක තමයි හොඳම වැඩේ තියෙන්නේ. මොකද අපි පුරුදු වෙලා තියෙන අනුංග දේවල් බලන්නේ එළිය අයගේ හොඳ නරක බලන්න ඔන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේකත් අනුංගෙ දෙයක් දිහා විදියට බලන්න පුරුදු වුණා නම් තමන්ගේ ඇතුළත් බලන්න පුරුදු වුණා නම් ඒ බලන්න බලන්න ඒ කෙනාට මේ යථා ස්වභාවය මොකද්ද කියලා තේරුම් ගන්න හැකියාව වැඩි වෙනවා. ඒ වැඩි වීමත් එක්ක එයාට මේ ස්වභාවය ටික ටික අද තියෙන තත්ත්වයට වඩා පොඩ්ඩක් වැඩිපුර හෙට තේරෙන්න ගන්න පුළුවන්. හෙටට වඩා තවත් පොඩ්ඩක් වැඩිපුර ඊළඟ දවසේ තේරෙන්න ගන්න පුළුවන්. අන්න ඔය විදිහ ටික ටික ඉදිරියට යෑමක් තියෙනවා. ඒ වගේ මෙන්න මෙහෙම ඇතුළ බලන එක ටිකක් ලේසි වැඩක් නෙවෙයි අපිට පුරුද්දක් නැති නිසා. බලලා පුරුදු වෙලාම තියෙන අනු එළිය දිහා බලන්නේ අනුන් දිහා බලලමනේ. ඉතින් මෙහෙම එළිය බලලා පුරුදු වෙච්ච කෙනෙකුට ඇතුළ බලන්න හැරෙන එක ටිකක් අමාරු වැඩ. හැබැයි මේක ඇතුළ බලලා කාලයක් පුරුදු වෙච්ච කෙනෙකුට මුලින්ම ලොකු වීරයක් දරන්න වෙනවා ඇතුළ දිහා බලන්න. ටික කාලයක් මෙහෙම පුරුදු වෙච්ච කෙනෙකුට කිසිම වීරයක් නැතුව ඉබේම මේක පේන්න ගතියක් එනවා. මේක පර්යාංකයක සක්මනකම ඉන්න උමනාවක් වෙන්නේ නැහැ. එදිනෙදා වැඩක් කරද්දී එකපාරට හිතපු නැති මොහොතක තමන්ගේ ඇතුළට හැරිලා බලන්න එකපාරට පෙළඹෙන්න පුළුවන්. අර ඇතුළ බලලා පුරුද්දත් එක්ක දන්නේම නැතුව හිතන්නේ නැති වෙලාවකත් මෙහෙම තමන්ගේ ඇතුළ පේන්න ගන්න පුළුවන්. ඉතින් අන්න ඒක තමයි හොඳම වැඩේ තියෙන්නේ. අපි ජීවිතේ පුරාම හැම පර්යාංකයක් සක්මනක් කර කර ඉන්න හම්බ වෙන්නේ නැහැනේ. අන්න ඒකෙන් ලැබිච්ච අත්දැකීම ඔබට පාවිච්චි කරන්න පුළුවන් මෙහෙම එදිනෙදා ජීවිතයේදී දෙයක් කරද්දී. එකපාරට මේ මගේ ඇතුළ මොකක්ද මම ඇත්තටම මෝඩයෙක්ද නැද්ද කියන එක තමන්ටම කන්ෆර්ම් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක බලන්න පුරුදු කරන එක තමයි මේ වැඩේ වැඩසටහන් වලදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ බලන්නේ මම මොකක්ද කියලා බලාගැනීම තමන්ගේ අතහසභාවය තේරුම් ගැනීම තමයි මේකෙන් කරන්නේ. වෙන කිසිම දෙයක් මේ නිවන් දකින්න හරි එහෙම නැත්නම් උඩින් යන්න මොකක් හරි ඒද්දි ප්‍රාතිහාර්ය පාන්න කියලා මේක මොකක් හරි බලාපොරොත්තුවක් ඇතුව මොකක් හරි දෙයක් කරන්න බලාපොරොත්තුෙන් සිද්ධ කරොත් දන්නේම නැතු ඒක ඒ ගමනට යන්න හම්බ වෙන්නේ නැහැ. එතන මග නවතීමක් සිද්ධ වෙන්නේ. ඒ වෙනුවට නිදහසේ මේ යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා මොකක්ද මම කවුද මම කියලා තේරුම් ගැනීම සඳහා නිකන් හොය අනුන්ගේ දෙයක් දිහා වගේ බලන බැල්මෙන් බැලුවනම් ඔන්න ඒ හරහා අවශ්‍ය වැඩේ සිද්ධ වෙයි. සිද්ධ කරන්න අපිට බෑ. ගහේ අඹ තියෙනවනම් ඒ අඹ වලට හැදෙන්න ඉඩ දුන්නා නම් ඒක ගහේ අඹ ඉදෙනවා. ඒක ගහේ තියෙන විතරයි අපි අවශ්‍ය දේ අවස්ථාව සලසන්න ඕනේ. ඒක බලෙන් ඉදවන්න හැදුවොත් කඩලා දුම් ගහලා හරි වෙන මොන හරි දාලා හරි බලෙන් ඉදවන්න හැදුව ඒක ඉදීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒක කොරෝළු වීමක් සිද්ධ වෙන්නේ. අන්න ඒක නිසා මෙහෙම බලෙන් මේක වෙන්න ඕන මේ වෙනකොට මම මෙහෙම තත්ත්වයක ඉන්නවා. එහෙම බලෙන් සිද්ධ කරන්න දෙයක් ඇත්තේ නැහැ. නිකන් ඔය මේ දේ දිහා බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඇතුළ දිහා බලන් ඉන්නකොටම ඒ හරහාම තමන්ගේ යථා ස්වභාවය පේන්න ගන්න. ඒ පෙනීම හරහාම මේ පෙනීමත් එක්කම මේක හොඳයිද නරකයිද කියලා දන්නේම නැද්ද තමන්ටම තේරෙන්නේ. වෙන කවුරුවත් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ මේක හොඳයි නරකයි කියලා. තමන්මයි තේරුම් ගන්න මේක මොකක්ද කියලා මේ වැඩේ හොඳයිද නරකයිද කියලා තමන්ටම ඒ වෙලාවෙම තේරෙන්නේ. දැන් කෙනෙක් නරක වැඩක් කරනකොට ඒ වෙලාවෙම තමන්ගේ හිතේ අපායක් මැවෙන බව තමන්ටම තේරෙනවා හොඳ සිහියෙන් ඉන්න ඕන. ඉතින් මේක මැරුණට පස්සේ යන අපායක් නෙවෙයි එතකොට. ඒ මොහොතේදීම නරක වැඩක් කරද්දිම අපාය තමන්ගේ හිතේ මැවෙනවා. ඒ වගේම හොඳ වැඩක් කරද්දි මැරුණට පස්සේ හොඳ වැඩේ කළ ඉවරලා දිව්‍ය ලෝකේ යන ප්‍රාර්ථනා කරන්න ඕමනාවක් නැහැ. මේ වෙලාවේදීම තමන්ගේ හිතේ තියෙන calm down වීම හිතේ ශාන්තිය තමන්ටම දැනෙන්න ගන්නවා. අනේ දැනීම හරහා තමන්ටම මේ වෙලාවේ දිව්‍ය ලෝකයක් මැවෙනවා තමන්ටම තේරුම් යනවා. එහෙම වෙන්නේ මොන වගේ කෙනෙකුට? තමන් එක තමන් ඉඳලා පුරුදු කරපු හිතක් තියෙන කෙනෙකුට. මෙහෙම පුරුදු කරලා භාවිත හිතක් තියෙන කෙනෙකුට මෙන්න මේ වෙලාවේ මගේ හිතේ ස්වභාවය මොන වගේද කියලා තමන්ටම තේරුම් ගන්න පුළුවන්. ඉතින් අනේ හරහා තමන්ගේ හිතේ ශාන්තියක් ඇති වෙනකොට තමන්ගේ හිතේ කරදරයක් කලබගෙනියක් සිද්ධ වෙනකොට තමන්ටම තේරුම් යන මොන වගේ අවස්ථාවලට වැඩි ප්‍රමුඛත්වයක් දෙන එක හොඳයිද මොන වගේ අවස්ථාවලින් ගැලවෙන එක හොඳයිද කියලා තමන්ටම තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේකට තව විදිහකින් කියනවා සති සම්පජාඤ්ඤය තියෙන කෙනෙකුට පව් කරන්න බය ලැජ්ජාව ඇති වෙනවා කියලා. ඉතින් මේකම තමයි මේ වෙන වචන වලින් දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ. මේම තමන්ට සතිය සම්පජඤ්ඤය තියෙනකොට තමන්ගේ ඇතුළ දිහා හැරිලා දවස පුරාම බලාගෙන ඉන්නකොට තමන් තුළ සිද්ධ වෙන හොඳ නරක තමන්ටම තේරෙනවා. ඒ හරහා මේ නරක දේවල් කරන්න බය ලැජ්ජාව තමන්ටම දැනෙන්නේ. ඒක පිටින් කවුරු හරි දෙයක් කියන්න උවමනාවක් වෙන්නේ නැහැ. තමන්මයි තීරණය කරගන්න මේ දේ කරාම මගේ හිතේ ශාන්තියක් ඇති වෙනවා මට හොඳක් සිද්ධ වෙනවා. මේ දේ කරාම මගේ හිතේ කලබලයක් ඇවිස්සීමක් සිද්ධ වෙනවා ඒකෙන් නරකක් සිද්ධ වෙනවා කියලා තමන්ටම තේරිලා පවක් කරන්න බයක් ලැජ්ජාවක් තමන් තුළම ඇති වෙන්නේ. වෙන කෙනෙක් බලෙන් ඇවිල්ලා පිටින් කියන්න උවමනාවක් වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි මේ ඇතුළ බැලීමේ තියෙන ප්‍රධානම වාසිය අපිට. ඉතින් අපි බලමු දැන් මේ ඇතුළ බලන්නේ මේ ගාථාවටත් එක්ක එකතු වෙලා බැලුවහම මේ පණ්ඩිතේ කියන කතාවනේ කියන්නේ. නැත්තම් බාලේ. එතකොට එහෙම නැත්තම් තවත් විදිහට මේ ප්‍රඥාවන්තයේ කියන කතාවත් බලමු. මෙතන ප්‍රඥාව කියන්නේ මොන වගේද කියලා බැලුවහම මේ බුද්ධ දේශනාවට අනුව මේ ප්‍රඥාවන්තයෙක් වීමේ අවස්ථාවටනේ අපි යන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ ඉන්න අග්‍රම ප්‍රඥාවන්තයා, සර්වඥන් වහන්සේ, සියල්ලම දන්නා කෙනා. එතකොට යන්නේ ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ගෝලයෙක් වෙනවා කියන්නේ ප්‍රඥාවන්තයාගේ තවත් දුවෙක් පුතෙක් බවට පත්වීමටනේ අපි බලාපොරොත්තු වෙන්නේ. එතන මේ ගමනේ මේ කරගෙන යන ප්‍රතිපදයේ ප්‍රතිපදාවේ අවසානය තමයි අග්‍ර ප්‍රඥාවන්තයෙක් වීම. අන්න ඒ සඳහා තමයි අපි මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ. එතන මෙහෙම ප්‍රඥාවන්තයෙක් වීම සඳහා මොකක්ද කරන්න ඕනේ කියන එක බැලුවා අපිට පේන්න ගත්තා. මේ තමන්ගේ ඇතුළ දිහා බලන එකම තමයි ප්‍රඥාවන්තයෙක් වීම සඳහා ප්‍රධානම වැඩේ. එළිය දිහා බලන වෙනකොට තමන්ගේ ඇතුළ මෙන්න මේ මොහොතේදී බලන්න ගත්තාම තමන්ගේ අතා ස්වභාවය තමන්ටම තේරෙනවා. තමන්ගේ අඩුකම දුර්වලකම තමන්ටම තේරෙනකොට ඒ හරහා තමන්ගේ බාලකම අනුවණකම තේරෙනකොට ඒ හරහා තමන්ටම පුළුවන් ඒ වයින් වැළකිලා තමන් ප්‍රඥාවන්තයෙක් වෙන එක. ඉතින් මේක තමයි මේ අවිද්‍යාව කියන්නේ ඇත්තටම මේ මේකටම තමයි තව විදියකින් කියනවා. එහෙම නැත්නම් විද්‍යාව කියන්නේ තමන්ගේ අවිද්‍යාවේ ප්‍රමාණය දැන ගැනීමම තමයි වෙන මොකුත්ම නෙවෙයි. ප්‍රඥාව කියන්නේ තමන්ගේ මෝඩකමේ ප්‍රමාණය දැන ගැනීම. ප්‍රමාණය දැනගත්තාම බලන් අපිට ඊට වඩා පොඩ්ඩක් ඉදිරියට යන්න. ප්‍රමාණය නොදන්න කෙනා හිතාගෙන ඉන්නේ මම හොඳට දන්න ප්‍රඥාවන්තයෙක් කියලා හිතාගෙන ඉඳීම හරහා එයාට ප්‍රඥාවන්තයෙක් වෙන්න හැකියාව නැති වෙනවා. ඉතින් මේකට අපි බලමු මෙහෙම ප්‍රඥාව කියන එකට නේ අපේ මෙහෙම ලොකුම අවසානයේ කෙලවරට කිට්ටුව තැන කියන්නේ. ඒතර ඒ තැනට යනකොට ප්‍රඥාවත් එක්ක එකට මේ ගමන යන උදව් වෙන දේවල් තියෙනවා. ඒ වගේම ප්‍රඥාවට විරුද්ධ දේවලුත් තියෙනවා. මේ ගමනට උදව් වෙන ඒ වගේම ප්‍රඥාවත් එක්ක එච්චර ඇයි හොඳක්කම් නැති. ප්‍රඥාවත් එක්ක පොඩි විරසකකම් තියෙන අයත් මේ ගමනේදී අපිට හම්බ වෙනවා. දැන් මේකට උදාහරණයක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. ප්‍රඥාවත් එක්ක එච්චරම යාලුකමක් නැති දෙයක් තමයි සද්ධාව කියන එක. නැත්තම් ප්‍රඥාවත් එක්ක එච්චර හිතවත්කමක් නැති දෙයක් විදිහට තව පෙන්වන්න පුළුවන් මේ කරුණා මෛත්‍රිය. කරුණා මෛත්‍රිය තියෙනකොට ප්‍රඥාවට ඉස්සරහට එන්න තියෙන හැකියාව ටිකක් අඩු වෙනවා. ඒ වගේම සද්ධාවම ඉස්සරහට යනකොට ඒකත් එක්ක ප්‍රඥාවට ඉදිරියට එන්න හැකියාව ටික ටික අඩු වෙනවා. ඉතින් මෙන්න මේ අපේ ගමනට මේ සද්ධාව කියන එකත් අත්‍යවශ්‍යයි. කරුණා මෛත්‍රිය කියන එකත් අත්‍යවශ්‍යයි. එනට ඒකත් එක්ක මේ ප්‍රඥාව කියන එකත් අත්‍යවශ්‍ය දෙයක් නේ. ඒතර ඒ උනාට මේ ඉගොල්ල අතරෙත් පොඩි පොඩි හැප්පිලි විරසකකම් මේවයි අතරෙත් තියෙනවා. යා අපේ සාමාන්‍ය ගෙදරක ඉන්න මිනිස්සු අතරේ තියෙන දේවල් වගේ තමයි. බැලුවහම ඔක්කොම යන්නේ එකම මාවතක එකම ගමනකට තමයි මේගොල්ල යන්නේ. එනට එක එක්කෙනා එක එක පැතිවලට මේ ගමන යද්දිත් අදිනවා. එක එක්කෙනෙක් බලවත් වෙන වෙලාවදී අනිත් කෙනාට දුර්වල වෙන්න පුළුවන්. අනේ ඒ වගේම මේ අතරෙත් තියෙන එක එක පොඩි පොඩි හැලහැප්පිලි එක්කෙනෙක් කෙන අතර නොරුස්නා ගති මේවයි තියෙනවා. ඉතින් අපි මෙහෙම මිනිස්සු විදියට මෙහෙම එක එක්කෙනා කියලා ගැලුවා මේ හැම එකක්ම හිතේ තියෙන ස්වභාවයන් හිතේ තියෙන චෛතසික තමයි මෙහෙම ප්‍රඥාව කියලා ගත්තත් සතිය කියලා ගත්තත් මෙහෙම කරුණාව මෛත්‍රිය මුදිතාව කියලා ගත්තත් ඊළඟට සද්ධා කියලා බැලුවහම මේ හිතේ තියෙන එක එක ස්වභාවයන් මගේම හිතේ තියෙන ස්වභාවයල් වලට තමයි මේ අපි එක එක නම් දාලා තියෙන්නේ. එතකොට ඒ හිතේ තියෙන ස්වභාවයන් ගත්තත් ඒගොල්ලොත් මේ ගමන යන්න මේ සංසාරයෙන් එතර වීම සඳහා එහෙම නැත්නම් මම කවුද කියලා හරියට තේරුම් ගැනීම සඳහා මේ හැම එකක්ම ඌමනා වෙනවා වගේම ඒවයි අතරෙත් එක එක පොඩි පොඩි විරසකකම් තියෙනවා. විරසකම්කම් තියෙන එක අපි හොඳට අඳුරා ගැනීම තමයි අන්න ඒකෙත් තියෙන ප්‍රධානම දේ. මේගොල්ලෝ අතර මෙන්න මෙහෙම ගැටීම් තියෙන්නත් පුළුවන්. අන්න ඒ ගැටීම් තියෙනකොට මේ එක්කෙනෙක් ඉස්සරහට එන්න හදනකොට එක්කෙනෙක් අයියා වෙන්න හදනකොට සමහරවිට ඒක අඳුරගත්තනම් අන්න ඒ අඳුරා ගැනීම හරහාම එයාට අයියා වෙන්න දීලා අනිත් අය තප්ප කරගෙන යාම පොඩ්ඩක් දුර්වල කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එක්කෙනෙකුට විතරක් ඉස්සරහට යන්න ඉඩ දුන්නොත් එයා අනිත් අය ඔක්කොම පහු කරගෙන එයා ඉස්සරහට යන. එතකොට බැලන්ස් වීමක් නැහැ. අන්බැලන්ස් වීම හරහා මේ ගමන යන්න බැරි වෙන්න පුළුවන්. ගමන මගදී හිර වෙන්න පුළුවන්. අතරමගදී නවතින්න පුළුවන්. දැන් ওই වගේ දේවලුත් අපි හරියට දැනගෙන ඉන්න ඕනේ. එතකොට බලමු මේ ප්‍රඥාවට විරුද්ධ දේවල් කියලා අපි බලපුවහම පේන්නේ. ප්‍රඥාවට වැඩියම විරුද්ධ දෙයක් තමයි මේ සද්ධාව කියන එක. සද්ධාව කියන එක ප්‍රඥාවත් එක්ක සමහරවිට ගැලපෙන්නේ නැති දේවලු සිද්ධ වෙනවා. දැන් අපි ලෝකේ දිහා බැලුවාම දැන් අපේ බුද්ධ ශාසනය බැලුවාම ප්‍රධාන වශයෙන්ම තියෙනවා තේරවාදය සහ මහායානය කියලා ප්‍රධාන කොටස් දෙකකට ඇවිල්ලා තියෙනවා. දැන් මේ තේරවාදය ශාසනය බැලුවාම තේරවාදය ශාසනය ඉදිරියටම ඉස්සරහෙම තියාගෙන ඉන්නේ සද්ධාව කියන එක. වැඩිපුරම තියෙන සද්ධාව කියන එක. මහායාන පැත්ත බැලුවාම මේගොල්ලන්ගේ වැඩිපුරම තියෙන ප්‍රඥාව කියන එක තමයි වැඩියෙන් ඉස්සරහට අරගෙන තියෙන්නේ. ඉතින් මේ දෙක අතරෙත් විරසකම් තියෙනවනේ. දැන් තේරවාදයේ බැලුවාම ගොඩාක් වෙලාවට මේ අටුවාවල් එහෙම කියවලා බලනකොට පේනවා සද්ධාවට තමයි මුල්ම තැන දීලා තියෙන්නේ. දැන් කෙනෙක් ඇවිල්ලා පැවිදි වෙනකොට පැවිදි වෙන්න ඉස්සෙල්ලා එන්නේ කොහොමද? එයා ගුරුවරයාට වඳින්න පුදන්නේ කොහොමද? මොනවද දේවල්ද අරන් එන්නේ? ඇවිල්ලා සෙරප්පු දෙක ගලවන්නේ කොහොමද? ඊළාට ඒ ඇවිල්ලා ගුරුවරයා ඇසුරු කරන්නේ කොහොමද? ගුරුවරයාත් එක්ක කතා කරන්නේ කොහොමද? ගුරුවරයාට උපස්ථාන කරන්නේ කොහොමද? මේ ගොඩාක් දේවල් ලොකුවට විස්තර කරලා තියෙනවා. දැන් මේ කිසිම දෙයක තමන්ගේ ප්‍රඥාවක් ගැන කිසිම සම්බන්ධයක් නැහැ. මෙහෙම ඇවිල්ලා කාලයක් ගිහිල්ලා තමයි ගුරුවරයා ඇහුවත් විතරයි මොකටද ආවේ කියලා කියන්නත් පුළුවන්. ගුරුවරයා අහන්න නැත්තම් මොකටද ආවේ? මොකටද මේ මට උපස්ථාන කරන්න මෙහෙට වෙලා ඉන්නේ? මොකටද කියලා ඇහුවේ නැත්තම් පැවිදි වෙන මේ බලවත් මේ උවමනාව තීලත් කියන්න විදියක් නැහැ කෙනාට. ඒ වගේ ගොඩාක් විස්තර තියෙනවා. මේ මුලින් එන අවස්ථාව විතරයි මේ කිව්වේ. ඊට පස්සේ ඊළඟ මොනවද කරන ගුරුවරයා කියන දේ කරන හැටි, ගුරුවරයාට උපස්ථාන කරන හැටි, මේ තම බණක් අහන්න ඕන ඒ වෙලාවේදී කොහොමද ආරාධනාවක් කරන්නේ. ඒ වගේම ගුරුවරයා මෙහෙම දෙයක් කියද්දී කොහොමද ගුරුවරයාගේ යටතේ ඉන්නේ කොහොමද? අනේ දේවල් ගොඩාක් මේ සද්ධාව මුල් කරගෙන ගොඩාක් දේවල් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ එතනින් ඉහාට තව ඉස්සරහට තියෙන දේවල් බලුවත් ඒවත් ගොඩාක් සද්ධාව මුල් කරගෙන. ඉතින් මෙහෙම කාලයක් තිස්සේ සද්ධාව මුල් කරගෙන මෙහෙම සද්ධාවට ලොකු තැනක් දෙනකොට තේරවාදී ශාසනය බලුවම සද්ධාවෙන් ඉස්සරහට යන්න තියෙන දේවල් කියන්නවත් ඒ දේවල් කරන්නවත් මේ ජීවිත කාලේ අවුරුදු 70ක් 80ක් ජීවත් වෙන මිනිස්සුන්ට මේ දේ ඉස්සරහට යන්නකොට කරගන්න බැරි වෙනවා. දැන් අවුරුදු 7න් පැවිදි වෙන්න ආපු මිනිස්සයකට මේ දේවල් කරලා කරලා ඔක්කොම ඉවර වෙනකොට අවුරුදු 60ක් 70ක් ගිහිල්ලා. ඒතර මේ මිනිස්සයට භාවනාවක් කරන්න යන වෙලාව බැලුවම මේ එතකොට නාකි වෙලා. ඒතර මේ සද්ධාවට ලොකු තැනක් දීලා. එහෙම නැත්නම් මේ දානය සීලයට කියන ඒවට ලොකු තැනක් දීලා ප්‍රඥාවට අඩු තැනක් දෙන්න ගත්තහම එතකොට ඒක බැලන්ස් වීමක් නෑ ඒකේ. ඉතින් මේක හොඳයි. මෙහෙම සද්ධාව ගොඩාක් ඉදිරියට යෑම එක පැත්තකින් හොඳයි මේ බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා. මේක වෙන්නේ කොහොමද? ඉදිරියට මේක රැක ගැනීම සඳහා ගොඩාක් හොඳ අවස්ථාවක් මේක. උනාට මේක බැලන්ස් නොවීම හරහා ප්‍රඥාවට යෑමට තියෙන හැකියාව ටික ටික අඩු වෙනවා. ඔක්කොම සිද්ධ කළා වටපිට ඔක්කොම හදාගෙන ඉවර වෙනකොට සමහරට වයසට ගිහිල්ලා එහෙම නැත්නම් ලෙඩෙක් වෙලා වෙන මොකක් හරි වෙලා එහෙම නැත්නම් ආපු කාරණේ අමතක කරලා ගොඩාක් වෙලාවට අන්නේ වෙන්නේ ඒක. මේව සද්ධාව මුල් කරගෙන වෙන වෙන දේවල් කරන්න ගත්තහම දන්නේම නැතුව මම මොකටද පැවිදි වුනේ? මොකටද ගෙදරින් එළියට බැස්සේ කියන කාරණාව දන්නේම නැතුව අමතක වෙනවා. අමතක වෙලා වෙන දේවල් තමයි කරගෙන යන්නේ. ඒතර පින ඉස්සරහට ගිහිල්ලා අධිකුසලයට යන්න තියෙන හැකියාව පස්සට යනවා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ මේ අධිකුසලයට නොයන ගතිය. එහෙම නැත්නම් මේකට අරතිය කියලා කියන්නේ අරති මාරේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. අධිකුසලයට නොගිහින් තමන් දැන් ඉන්න හොඳ ඉන්න තැන හොඳයි. දැන් ඉන්න තැන අනිත් අයට සාපේක්ෂව ටිකක් හොඳයි. අන්න එතන හිර වුණාම එතන ඉස්සරහට යන්නේ. ඒ එතනම නැවතිලා බලන් ඉන්න. එන්න ඒකත් මේ ප්‍රඥාවන්තය නොවන කෙනෙකුට මේක මෙන්න මේ විදිහට හිර වෙන්න පුළුවන්. මෙන්න මේ සද්ධාව කියන එක එතකොට ප්‍රඥාවට බාධාවක් වෙලා ඒ අවස්ථාවේ. ඉතින් සද්ධාව නැති කෙනෙක් කවදාවත් මෙහෙම පැවිදි වෙන්න ඕන කියලා ගුරුවරයෙක් කියන දෙයක් අහන්න ඕන කියලා පෙළඹෙන්නේ නැහැ. සද්ධාව කියන එකත් අවශ්‍යයි. දැන් අපි පොඩි කාලේ බැලුවාම මේ ලස්සන පෙරහැරක් දැක්කහම අනුරාධපුරයේ ගිහිලා ලොකු චෛත්‍යයක් දැක්කහම ලොකුවට සාධකාරලා දීලා ඉන්න පිරිසක් දැමා. චූටි කාලේ එකෙන් යම්කිසි සද්ධාවක් ඇතිවෙනවානේ. ගමේ පන්සලට ගිහිල්ලා ලොකු බුදු පිළිමයක් දැක්කහම ඒකේ යම්කිසි සද්ධාවක් ඇති වෙනවා. දැන් චූටි කාලේම දේවක් වුණාට ටික ටික ලොකු වෙනකොට සමහර වෙලාවට මේ දේවල් දැක්කහම මේවත් එක හිනා වෙන ගතියක්. මේකද මේ බුද්ධාගම කියලා කියන්නේ කියලා හිනා වෙන ගතියක් සමහර වෙලාවට එනවනේ. එතකොට මේ සද්ධාව කියන එක චූටි කාලේ තිබුණේ යම්කිසි මට්ටමක සද්ධාවක්. ඒකත් අවශ්‍යයි. එහෙම නැත්නම් චූටි කාලේ මේ වගේ දේවල් බලන්න හරි පෙළඹෙන්නේ නැහැ. උනාට මෙතනින් ඉස්සරහට යන්න නැතු හැමදාම මෙහෙම මල් පූජා කර කර හැමදාම මෙහෙම පෙරහැරවල් පවත්වා හැමදාම මෙහෙ ලොකුවට සාදුකාර දෙදි. හැමදාම ලොකු පූජාවල් තියති. හැමදාම වන්දනා ගමන් ගිහිල්ලා එතනම හිර වෙනවාද එතනින් ඉස්සරහට යනවාද කියන එක තමන්ම තීරණය කරගන්න ඕනේ. අපි ඉස්කෝලේ ගියහම පොඩි ළමයෙක් ඉස්කෝලේ ගියහම මොකද කරන්නේ? කැලේ පැනලා ඉන්න පොඩි ළමයා වෙනුවට මෙයාට ඔන්න ඉස්කෝලේ ගිහිල්ලා පන්තියේ ඉඳගෙන ඉන්න පුරුදු කරන්න කාය. මේ ළමයාට සින්දු කියන්න උගන්වනවා. ඊළාට අතහුරු වෙන කියලා බෝල අඳින්න උගන්වනවා. ඉතින් මේ අවුරුදු 13ෙම බෝල ඇඳ ඇඳ සින්දු කිය කී ඉඳලා හරියන්නේ නැහැ නේද? ඒ වෙනකොට ඒක අර මුලදී හුරු වෙන්න තමයි මේ දේවල් කරන්නේ. ඉතින් මේ වගේම තමයි මේ සද්ධාව කියන එකත් මුලින් පටන් ගන්න අවශ්‍යයි. ගුරුවරයා කියන දේ කරන්න කරලා බලන්නත් සද්ධාවක් තියෙන්න බෑ. දැන් මේකෙදිත් මේ ආරම්භයේ කිව්වට ඒකමත් නේ. දැන් කෙනෙක් පින්කමක් කරන්න හුරු වෙන්න මෙන්න මේ වගේ සද්ධාවක් තියෙන නිසා. ඒ වගේම බණක් අහන්න පෙළඹෙන්නේත් යම්කිසි ශ්‍රද්ධාවකින් තමයි. දැන් මේ හොරු දෙන්නත් හොරකම් කර ගැනීම සඳහා මේ දෙව්රම් වෙහෙරට ආවට ඒ හොරකම් කර ගැනීමේ අදහසෙන් ඇවිල්ලා එක්කෙනෙක් කොහොම හරි තමන්ගේ අදහස වෙනස් කරගන්නවා. ඒ අවස්ථාවේ හැටියට එයා ගැළපෙන විදිහට මෙන්න මේක තමයි හොඳ වැඩේ කියලා එයා අවස්ථාවට ගැළපෙන විදිහට වෙනස් වෙනවා. දැන් අනිත් හොරාට එහෙම අවස්ථාවට ගැළපෙන විදිහට වෙනස් වීමේ හැකියාව නැති නිසා එයා හොරකමම සිද්ධ කරා. දැන් අපිට උනත් මෙන්න මේ සද්ධාව තියෙනක හොඳයි අවශ්‍යයි. උනාට ඒ අවශ්‍යතාවයේ හැටියට ඒ වෙලාවේ හැටියට සද්ධාව පාවිච්චි කරලා වැඩේ කරගන්නවා. අවශ්‍යතාවය නැති වුනහම ප්‍රඥාවට ඉස්සරහට එන්න දෙනවා. ඉතින් මෙන්න මේක හොඳ අවස්ථාවක් වෙනවා. උදාහරණයක් විදිහට බැලුවොත් අපි කියමු බුද්ධ වන්දනාවක් කියන්නේ. දැන් කෙනෙක් කියන්න පුළුවන් බුදුහාමුදුරුවෝ බුදු පිළිමයක් තියෙන මේ කොන්ක්‍රීට් ගොඩක් නේ කියලා කෙනෙක් ඒකට බුදු වන්දින එක වැඩක් නැහැ කියලා කියන්න පුළුවන්. තව කෙනෙක් කියන්න පුළුවන් බුදුන් වහන්සේ එක තමයි හොඳ මේක ඕමන ඌමනාම දෙයක් කියලා. දැන් ওই දෙක අතර ගැටීමක් තියෙනවානේ. දැන් කොන්ක්‍රීට් ගොඩක් කියන මිනිස්සයා අපිට කියන්න පුළුවන් මේක ඇත්තට ප්‍රඥාවන්තයෙක් කියලා එකපැත්තෙන්. කොන්ක්‍රීට් නෙවෙයි අපි කියමු සුද්දාස්තක කියලා කියන්නේ. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ තමයි මේ තියෙන්නේ. ඉතින් මේකට වඳින එක ඇති වැඩේ මොකක්ද? එහෙම නැත්නම් මේක කුණකොඩක උනත් තියෙන්නේ මේ වගේම පඨවි ආපෝ තේජෝ වායෝනේ. දැන් මේ එකකට වඳින්නයි එකක් පිළිපොල් කරන්න ඇති නේ. එකේ වැඩක් නෑ නේද කියලා. අනේ යාගේ ප්‍රඥාව ගොඩක් ඉස්සරහට ගිහිල්ලා. එතකොට යාට සද්ධාව කියන එක ඇත්තේ නැති නිසා තමයි යා ඒ වගේ දෙයක් කියන්නේ. තව කෙනෙක් කියන ඔහොම දෙයක් කියන එකත් වැරදි. මේක බුදු පිළිමයට වඳින්න ඕන බුදුහාමුදුරන්ට වැඳලා ඕන ප්‍රාර්ථනා කරන නිවන් දකින්න කියලා. දැන් යා සද්ධාව පැත්තෙන් ගොඩක් ඉස්සරහට ගිහිල්ලා. බුදුහාමුදුරන්ට වැඳලා විතරක් මේ ප්‍රඥාව මේ ප්‍රාර්ථනා කරන නිවන් දකින්නකේ. දැන් ඕන දෙයක් කෙනෙක් ওই දේ කරනවානේ. වන්දනා කරලා ඉවර වෙලා බුදු පිළිමයක් ඉස්සරහට ගිහිල්ලා වන්දනා කරලා නිවන් දකින්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙහෙම කරපාලියටම සිද්ධ වෙනවාද? අන්න ඒකත් ප්‍රශ්නයක්. ඒ වගේ මෙහෙම මේකට වඳින්නම ඕනේ මේකෙ තියෙන එකක් බුදු පිළිමේ තියන්නේ කුණුගොඩේ තියන්නේ එකම જાති කියලා මේකට වඳින්නම ඕනේ කියලා ඉන්න වෙනත් බැලුවම ඒ දෙන්න අන්ත දෙක නෑ දෙන්නේ. ඔය අන්ත දෙකේ අතර බැලුවා මේක ඇත්තටම මොකක්ද මේක ඌමනා දෙයක්ද නැති දෙයක්ද කියලා අපි සැලකලා බැලුවම අපිට මේකේ අවශ්‍යතාවය මත දේ ඒ වෙලාවේ හැටියට වැඩේ කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට බැලුවොත් දැන් බුදු පිළිමයක් කියන එක කෙනෙක් කියනවා මේක බුදුහාමුදුර මෙතන ඉන්නවාමයි. බුදුහාමුදුරව තමයි මෙතන ඉන්නේ මම බුදුහාමුදුරන්ට ගෞරව කරනවා. ඒ බුදුහාමුදුරන්ගේ කුටි අතු ගානෝ වගේ හිතාගෙන මම බුදු මුදු මැදුර අතු ගානෝ. මේ බුදුහාමුදුරන්ට මල් පූජා කරනවා කියන අදහසෙන් මම බුදු මේ මල් පූජා කරනවා. බුදුහාමුදුරන්ටම ආලෝකය ලබා දෙන්න පහනක් පත්තු කළා දෙන බුදුහාමුදුරන්ගේ කුටිය පහනක් පත්තු කරනවා කියන අදහසෙන්ම මම පහනක් පත්තු කරනවා. දැන් එහෙම කරනකොට එක්කෙනෙක් එහෙම කරද්දී තව කෙනෙක් කියනවා මෙතන කොන්ක්‍රීට් ගොඩක් විතරයි තියෙන්නේ. මේකට වැඳලා වැඩක් නැහැ කියලා. අන්න එයා නිකන් පැත්තකට වෙලා ඉන්නවා. දැන් ඔහොම කොන්ක්‍රීට් ගොඩක් කියන්නේ කියලා කෙනෙක් බැලුවහම ඇත්තට මෙතන කොන්ක්‍රීට් ගොඩක් විතරද තියෙන්නේ කියලා බැලුවා. ප්‍රඥාවෙන් යම් කිසි මට්ටමකට ආපු කෙනෙක් කියනවා මේක කොන්ක්‍රීට් ගොඩක් විතරයි කියලා බැලුවා. තමන් බලන කෝණයට අනුව නේද මේක කොන්ක්‍රීට් ගොඩක් වෙන්නේ. එම කොන්ක්‍රීට් කියන එකක් අපිට අතට අහු වෙනවද? කොන්ක්‍රීට් කියන එකක් අපිට ලෙව කාල බලන්න රසක් දැනෙනවද? කොන්ක්‍රීට් කියන එකක් අපිට එහෙම නැත්නම් තද්ද කළ සද්දයක් ඇහෙනවද? අපිට මේ ඇහැට දැනෙන දැනීම හරහා, කනට දැනෙන දැනීම හරහා, නහයට දිවට ඇඟට දැනෙන මේ දැනීම හරහා තමයි කොන්ක්‍රීට් ගොඩක් කියන එකක් හිතෙන් හදාගත් සංකල්පයක්. ඒ වගේම මෙහෙම කුණු ගොඩක් කියලා, ජරා ගොඩක් කියලා එකක් හදාගත්තේ එකක් මෙන්න මේ වගේ ඇහැ කන නහය දිව ඇඟට දැනෙන මේ ආයතන වලට දැනෙන දැනීම හරහා හදාගත්තු තවත් එක සංකල්පයක් විතරයි. ඉතින් එක සංකල්පයකට වඳින එකත් එක සංකල්පයකට නොවඳින එකත් කියලා බැලුවහම මෙයා කියන්න පුළුවන් මේක වැඩක් නෑ කියලා. හැබැයි මෙහෙම අර කලින් එක්කෙනා වගේ මේ මෙතන බුදුහාමුදුරුවම ඉන්නවා, බුදුහාමුදුරන්ගේ කුටිය තමයි මං අතුගාන්නේ කියලා බලන කෙනාගේ හිතේ ඒ වෙලාවේ දැනෙන ශාන්තිය, මම බුදුහාමුදුරන්ට උපස්ථාන කරනවා කියන එකත් එක්ක හොඳ සිහියෙන් මේ දේ කරනකොට ඒ වෙලාවේ තමන්ගේ හිතට දැනෙන ශාන්තිය, හිතේ දැනෙන මේ calm down වීම තමන්ට ප්‍රයෝජනයක් විදිහට ගන්න පුළුවන්. අන්න ඒක තමයි මේකේ වැදගත් වෙන දේ. අරක එහෙම නැත්නම් මේ කුණු ගොඩක් මේක ඇති දෙයක් නෑ කියලා වැඳලා වැඩක් නෑ කියන පුද්ගලයා එක මට්ටමක ඉන්නේ. උනට ඒ වැඩක් නෑ කියනක වෙනුවට අපිට පුළුවන් නම් මෙතන බුදුහාමුදුරුවමයි ඉන්නේ කියලා ඒකත් සංකල්පයක් වුණාට මේ සංකල්පය හොඳ පැත්තට හරව ගන්න පුළුවන් නම් අන්නේ හොඳ පැත්තට හරවා ගැනීම හරහා තමන්ගේ වැඩේට මේක උදව්වක් කරගන්න පුළුවන්. මම බුදුහාමුදුරන්ගේ කුටියම තමයි අතුගාන්නේ. මෙන්න මේ වගේ ධර්මයක් මට කියලා දුන්න කෙනාගේ කුටිය මේකේ. මේ වගේ ධර්මයක් මට මෙහෙම සංසාරයේ දුක් විඳ විඳ යන ගමන නවත්ව ගැනීම සඳහා උදව් වෙච්ච කෙනාට තමයි මම උපස්ථානයක් කරන්නේ. අන්න එහෙම කෙනාගේ ගුණයක් තමයි මම මතක් කරන්නේ. අන්න ඒ කෙනාට තමයි මම වන්දනා කරන්නේ කියලා අදහසින් මේ වන්දනාව සිද්ධ කරොත් එතකොට ඒක කොන්ක්‍රීට් ගොඩකට වැන්දීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ වැන්දීමත් සද්ධාවත් එක්කම ලැබිච්ච ලොකු ප්‍රඥාවකුත් එක්ක යන්නේ. ප්‍රඥාවයි සද්ධාවයි දෙක එක. එතකොට ඒ වෙලාවේදී වෙන්වීමක් නෙවෙයි ඒ දෙන්න එකතු වීමක් වෙන්නේ. ඒ දෙන්න එකතු වෙලා මේ ගමන තවත් වේගයෙන් ඉදිරියට යෑමක් ඒ වෙලාවේදී සිද්ධ වෙන්නේ. දැන් එහෙම නැතුව අර ප්‍රඥාව විතරක් ඉස්සරහට දාලා මේක කොන්ක්‍රීට් ගොඩක් කියලා මේකේ ඇති වැඩක් නැහැ කියලා නවතින කෙනාට එයා ප්‍රඥාව ඉස්සරහට දැමීම හරහා සද්ධාවට ඉදිරියට ඒමට අවස්ථාව නොදීම හරහාම එයා එතන හිර වෙනවා. එයා එතනින් ඉස්සරහට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ යම් කිසි මට්ටමක එතන නැවතීමක් සිද්ධ වෙන්නේ. ඒ වගේම මේක බුදු පිළිමයට වැඳලා මේක මොකක්ද කියලා බුදුහාමුදුරන්ගේ ගුණ දන්නේ නැතුව, බුදුහාමුදුරුව මෙන්න මේ වගේ කෙනෙක් කියලා දන්නේ නැතුව නිකම්ම නිකම් මේ ලොකුවට බුදු පිළිමයක් තියෙනවාට මෙහෙම 18 රියන් 80 රියන් කියලා ලොකුවට තියෙන බුදු පිළිමේ දිහා බලලා ඒකේ දැකීම මාත්‍රයට විතරක් වන්දනා කළා ඊළඟට දිව්‍ය ලෝකේ යන්න හරි නිවන් දකින්න හරි ප්‍රාර්ථනා කරනවා නම් එයාගේ සද්ධාව විතරයි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඒත් ප්‍රඥාවක් එයාට ඇත්තෙම නැති තරම්. ඉතින් ඒ වෙලාවේදී එයාට ලැබෙන ඉත අඩු ප්‍රතිඵලයක් විතරයි. අර කොන්ක්‍රීට් ගොඩක් කියලා නොඇඳම ඉන්නවට වඩා යම්කිසි මට්ටයක් එයාට ලැබෙන සද්ධාව නිසා. එයාගේ හිතේ calm down වීමක් නොදැන හරි සිද්ධ වෙනවනේ. එනට ඒ දේ අපිට දැනගෙන කරනවා මෙන්න මේ විදියට මට මේ ගමන කෙලවර කර ගැනීම සඳහා උදව් වුණ කෙනා තමන්ට තනියම මේ ගමන කෙලවර කර ගන්න හැකියාව තියෙද්දිත් මං වෙනුවෙන්ම මේ සංසාරයට නැවත බැහැලා මට උදව් කරපු කෙනාට තමයි මම මෙහෙම ගෞරව කරන්නේ කියලා දැනගෙන ප්‍රඥාවයි සද්ධාවයි දෙක එකට මිශ්‍ර කරලා වැඩේ කරනවා නම් අන්න ඒ කෙනාට තව ඊට වඩා වේගෙන් මේ ගමන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ එහෙම කරන එකෙන් අර එතකොට නිකම්ම ඒ වෙලාවේ වෙන දෙයක් කරනව වෙනුවට බුද්ධ වන්දනාවක් කරනකොට ඒකත් එක්ක යම්කිසි ප්‍රතිඵලයක් අපිට ලැබෙනවා. ඒක අපිට හොඳ පැත්තට හරව ගන්න පුළුවන්. එතකොට මේ සද්ධාවයි ප්‍රඥාවයි දෙක අතර විරසකයක් තිබුණට මේ දෙන්න එකින් එකිනා අතර නොරුස්නා ගති තිබුණට අපිට මේ දෙන්න එකතු කරගන්න පුළුවන් මේ ප්‍රඥාවට යම්කිසි උදව්වක් දීලා. එතකොට මේ ප්‍රඥාවට තමයි යම්කිසි ඉදිරියට ඒමට අවස්ථාවක් ලබා දෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රඥාව හරහා තේරුම් ගන්න. එතකොට මේ ගුණයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම ගුණයක් තියෙනවා නම් අන්න ඒ ගුණය මටත් ඇති කරගන්න පුළුවන් කියලා මටත් මෙහෙම වැඳුම් ලබන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා, පත් වෙන්න හැකියාව තියෙනවා කියලා හිතුනොත් එන තමන්ට මේ ගමන තව අදිස්ථානයක් ඇතුව මේ ගමන තව ටිකක් හොඳට යන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම කෙනෙක් බුදු කෙනෙක් වෙන්න ඕනා කියලා කියන එක නෙවෙයි. තමන්ටත් මේ தത്വෙට යන්න පුළුවන්. බුදුහාමුදුරුව පැමිණිච්ච தത്വෙට මටත් එන්න පුළුවන් කියලා මටත් මේ බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන ගුණයන්ගෙන් අබමල් රේණුවක හරි ප්‍රමාණයක් අද දවසේ මගේ ජීවිතයටත් එකතු කරගන්න පුළුවන්ද කියලා උත්සාහ කරනවා නම් ඒතර එහෙම උත්සාහ කිරීමත් එක්ක කරන වන්දනාව සද්ධාව විතරක් තියෙන වන්දනාවක් නෙවෙයි. ඒතර ඒක ප්‍රඥාවත් එක්කද මිශ්‍ර වෙලා තියෙනවා. ඒතර ඒ ගමන ගොඩක් ඉක්මනට තමන්ගේ ගමන කරගෙන යන්න පුළුවන්. මෙන්න මේ විදිහට සද්ධාව කියන එකත් මේ ගමනට අවශ්‍ය වෙනවා. ඒ වගේම ප්‍රඥාවත් මේකට ගැළපෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේකට අමතරව තව අපි උදාහරණයක් ගත්තොත් සද්ධාව කියන එක උදාහරණයක් ගත්තොත් අපි පොඩි කාලේ මතකයි මෙහෙම ආත්තම්වල සීයලා මේ කුඹුරු කරනකොට ඉස්සෙල්ලාම කුඹුරට යනකොට පළවෙනි දවසේම ගිහිල්ලා කුඹුර කොටන්න පටන් ගන්නකොට කුඹුරට වැඳලා උදැල්ලට වැඳලා තමයි මේ වැඩේ පටන් ගන්න. ඊළඟට බීව අපුරනකොට අර පළවෙච්ච වී මේ මල්ලට වැඳලා තමයි පළවෙච්ච වී වපුරන්න පටන් ගන්න. ඊළඟට ගොයන් කපන දවසේදී ගොයන් කපන්න ඉස්සෙල්ලා කුඹුරට වැඳලා ගොයන් කපන්න. ඊළඟට වී මනිනකොටත් මේ මල්ලට වැඳලා තමයි මේ කුරුණියට වැඳලා තමයි මේ මනින්න ගන්න. අපි පොඩි කාලේ මම ඕන තරම් ගුටි කාලේ බැනුම් අහලා තියෙන වී මලු වල වාඩි වෙලා. වී මලු උඩ වාඩි වුණාම බලනවා මේ කන දෙය උඩ වාඩි වෙනවා කියලා. ඊළඟට කොච්චර වී තිබුණත් වී ඇටයක් දෙකක් හරි බිම දැම්මත් හොඳට බැනුම් අහන්න වෙනවා. ඒ ඇටෙන් ඇටේ අහුලවනවා. මේ කන දේවල් විසිකරන එක පව් කියලා. ඒ වෙනුවට දන් දෙනවා වී ඕන තරම්. හැබැයි වී ඇටයක් දෙකක් බිම වැටුණත් හොඳට ගුටි කන්න හම්බ වෙනවා. ඉතින් දැන් මේ මිනිස්සු මේ කුඹුරටනේ වඳින්නේ. නැත්නම් උදැල්ලටනේ වඳින්නේ. නැත්නම් මේ බීටිහටනේ වඳින්නේ. නැත්නම් අපි දැකලා තියෙනවා මේ බත්තු යනකොට බත් මුට්ටිය ලිපේ තියලා බත් මුට්ටියට වඳිනවා. ඉතින් මොකටද මේ නිකම්ම තියෙන බත් මුට්ටියකට නේද වඳින්නේ කියලා බැලුවොත් ඉතින් ඔබ ඇති වැඩක් නෑ නේද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. මේක නිකම්ම නිකම්ම අර පුරුද්දට කරන සද්ධාවට කරන වැඩක් නේද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. ඇත්තට මේ දේ දිහා නිකන් අපි තව ටිකක් ගැඹුරින් හොයලා බැලුවොත් මේ දේ කරන් නැතුව ඉන්නවට වඩා කරන එකේ යම්කිසි හොඳක් තියෙනවා කියලා කෙනෙකුට පේන්න පුළුවන්. දැන් කාලේ බැලුවත් නම් කුඹුරු කරන්න මිනිස්සු නැති වුණත් ඔන්න කෙලිම මැෂින් එක දාලා කුඹුරට ගිහිල්ලා බැස්සා. ගොයන් කපන්නෙත් මැෂින් එකේ, වීපා ඔක්කොම කරන්නේ මැෂින් එකේනේ. මිනිස්සෙක් මොන පොඩ්ඩක් අතපද දාන්නත් පුළුවන්. බැති ඔය කරන වෙලාවේදී කුඹුරට කිසිම ගෞරවයකුත් නැහැ. මේ වී වලට කිසිම ගෞරවයකුත් නැහැ. තමන් කන දෙයට කිසිම ගෞරවයකුත් නැහැ. හැබැයි මේ වැඩෙත් කරනවා, වැඩේ කරනවා. අර මිනිස්සුත් ඒ වැඩේම කරා. ඒතර මේ දෙගොල්ලා අතර බැලුවහම මේ දෙගොල්ලන්ගේ හිතේ තියෙන ස්වභාවය බැලුවොත් තමන් කන බොන දෙයට ගෞරවයක් කරනවා. තමන් ලබන දෙයට ගෞරවයක් කරනකොට මේ ගෞරවයක් කරන්නේ කොහේ තියෙන දෙයකටද? තමන්ගේ හිතේ තියෙන කුඹුරට මේ වඳින්නේ. තමන්ගේ මේ හිතේ තියෙන බත් මුට්ටියට තමයි වඳින්නේ. මෙන්න දැන් පිට තියෙන මේ සුද්දාස්තක ගොඩකට එහෙම නැත්නම් පටවියාපෝතේජෝ ගොඩකට වඳීමක් නෙවෙයි. පිට තියෙන කුඹුරකට වඳීමක් නෙවෙයි මේ සිද්ධ කරන්නේ. මේ ලෝකය තමන්ගේ හිතෙන් මවාගත්තු ලෝකයක් නෙමෙයි මේ තියෙන්නේ. ඒ මවාගත්තු ලෝකයේ තියෙන මට උදව් කරන මට උපකාර කරන දෙයට ගෞරව කිරීමක් මේ මිනිස්සු සිද්ධ කරලා තියෙනවා. ඒ ඉතින් අතීත කාලේ හිටපු මිනිස්සු මේ දේවල් දැනගෙන නෙවෙයි සමහරට සිද්ධ කරන්නේ නැත්තේ. එම නිසා තමන්ගේ මුතුන් මිත්තන් කරපු නිසා ඒ පුරුද්දට කුඹරට වැඳීමක් සිද්ධ කරන්නේ නැති. ඒ පුරුද්දක් නිසා මෙහෙම කරාම හොඳයි කියලා අහපු නිසා. එහෙම නැත්නම් මේ විදිහට වන්දනා කරාම වැඩියෙන් අස්වැන්නක් ලැබෙන නිසා ඒගොල්ල කරන්නේ නැති. වන්දනා නොකර කුඹර කරනවට වඩා වැඳලා කුඹර කරනකොට සමහරට දෙවියන්ගෙන් ආරක්ෂාවක් ලැබෙනවා. හරි මොන හරි දෙයක් ඒගොල්ල හිතනවා ඇති. නැට ඇත්තටම තමන්ගේ හිතේ තියෙන මේ ස්වභාවය නිසා නේද? කුඹුර පළදීම වැඩියෙන් සිද්ධ වෙන්නේ. අපි හිතන දේවල් එයාවට තියෙන ගස්සල් වලටත් හොඳට දැනෙනවා. අපි හිතේ අපේ තියෙන හිතේ ශාන්තිය අපිට තරහක් ගියාම සිද්ධ වෙන මේ කිරණ ගස්වැල් වලටත් වටපිටේ ඉන්න සත්තුන්ටත් දැනෙනවා. ඉතින් ඒ හරහා මෙහෙම කුඹරට වැදීම හරහා ඒගොල්ලන්ට යම්කිසි ශාන්තියක් ලැබිලා තියෙනවා මේ පරිසරයත් එක්ක හිඩීම තරහා. ඉතින් මේක සද්ධාව එක පැත්තකින්. දැන් ප්‍රඥාවෙන් බලන ප්‍රඥාවේ අන්තයට ගිහිල්ලා බලන කෙනෙකුට එයා හිතන්නේ මේ වැඩක් ඇති දේවල් නෙවෙයි කුඹරට වඳින්නේ මොකද මේ මහා මෝඩ වැඩක් කියලා. හැබැයි මේ මෝඩ වැඩේ කියලා මේ ප්‍රඥාවෙන් මේ උද්දච්ච කෙනෙක් මෙහෙම කිව්වට ඇත්තටම එයා ප්‍රඥාව කියන එක හරියට නොදන්නා කම නිසා තමයි එයා ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ ඇත්තම තමන් නොදන්නාකම කියලානේ අපි කිව්වේ. ඉතින් මේ මවා හිතෙන් මවාගත්තු ලෝකයක තියෙන එක දෙයකට වඳිනවා. එක දෙයකට වඳින්නේ නැතුව ඉන්න. හැබැයි මේ වඳින්නේ මොකටද? තමන්ට මේ හිතෙන් මවාගත්තු ලෝකයේ තියෙන තමන්ට උදව් කරන දේවල්ට. ඒ තමන්ට උදව් කරන දේවල්ට තියෙන වැඳීම හරහා ඒ දෙෙන් අපිට ශාන්තියක් ලැබෙනවා. ඒ වගේම මෙහෙම බුද්ධ වන්දනාවක් කරනකොට මෙහෙම කුඹුරකට එහෙම වඳින අවස්ථාවේදී තමන්ගේ හිතේ ශාන්තියක් එනවා. තමන්ගේ හිතේ calm down වීමක් ඒකත් එක්කම සිද්ධ වෙනවා. අන්නේ calm down වීම ශාන්තිය තමන්ටම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නම් එතකොට ඒ වැඳීම අපිට ප්‍රයෝජනවත් වැඳීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ සද්ධාව අපි පාවිච්චි කරලා තියෙනවා ප්‍රයෝජනවත් විදිහට. සද්ධාව නිකම් සද්ධාව සඳහාම නැවතිලා නැතුව එතනින් කෙලවර වීමක් නොවි සද්ධාව ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරගන්න. ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට පාවිච්චි කරා නම් එතනින් ප්‍රඥාවටත් මේකෙන් උදව් වෙනවා. ඒතර සද්ධාවයි ප්‍රඥාවයි අතර විරසකකමක් තිබුණාට ඒ ප්‍රඥාව උනත් වැදගත් විදිහට පාවිච්චි කරා නම් ඒ සද්ධාව උනත් වැදගත් විදිහට පාවිච්චි කරා නම් ඒ දෙන්නයි අතර තියෙන විරසකකම අඩු කරගෙන අපේ ගමනට මේක උදව් කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ දෙක මේ විරසක මිනිස්සුත් ඉන්න ඕන සමාජය ඕන තරම්. ඒ විරසක මිනිස්සු අතර තියෙන හොඳ ගති ගුණ අපිට උදව් විදියට හොඳට පාවිච්චි කරා නම් අන්න ඒගොල්ල අපිට මේ ගමන යන්න මේ සමාජය හොඳ පැත්තට හරව ගන්න අපිට උදව් කර ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකටම අපිට වැදගත් වෙන දෙයක් තමයි දැන් මගේ ශ්‍රද්ධාව ඉදිරියට ඇවිල්ලා තියෙන. මගේ ප්‍රඥාව වැඩිපුර ඇවිල්ලා මේ ප්‍රඥාව ඔලොමල වෙන්න යනවා කියලා මෙයා අයියා වෙන්න යනවා කියන එක අදහස තමන්ටම තේරෙනව නම් ඒ වෙලාවේදීම තේරෙනව නම් එහෙම නැත්නම් මං අමෝලික සද්ධාවකට ඇවිල්ලා මේ වැඩක් නැති දේවල් කරනවා කියන එකට ඉදිරියට එන බව තේරෙනව නම් ඒ වෙලෙම තේරෙනව නම් එතකොට ඒක අපිට අවස්ථාවේ හැටියට ඒක යම්කිසි මට්ටමකට පාලනය කරගන්න පුළුවන්. දැන් එහෙම බැලුවහම මේ සද්ධාවයි ප්‍රඥාවයි අතර තියෙන විරසකකමත් තේරුම් ගන්න මේ එක දෙයක් දැන් ඉස්සරහට එන්නේ අනවා කියන එක තේරුම් ගැනීම සඳහා මේ මැද ඉන්න සතිය කියන එකත් ගොඩාක් වැදගත් වෙනවා. මේ සතිය තියෙන කෙනාටත් මෙන්න මෙහෙම විරසක අයත් ඒ වගේම මෙහෙම එකින් එක උදව් කරන අයත් ඉන්නවනේ මේ අතරේ. මේ උදව් කරන අය අතර යම් කිසි උදව්වෙන් ප්‍රයෝජන ගන්න විරසක අය අතරේ තියෙන විරසකම අඩු කළා. ඒකත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් මට්ටමට එන්නත් මේ මැද ඉන්න සතිය කියන එකේන අනිවාර්යයෙන් ප්‍රයෝජනවත් වෙනවා. එයා මැදට වෙලා හැම එක්කෙනා දිහාම බලාගෙන ඉන්නවනේ කවුද දැන් අයියා වෙන්න හදන්නේ කවුද දැන් වැඩි වේගෙන් තමන්ගේ පැත්තට අදින්න හදන්නේ. ඒ එහෙම බලන් ඉන්නකොට එයාට පුළුවන් දන්නේම නැත මේ අය අතර පාලනයක් සිද්ධ කරන්න. ඉතින් එහෙම බැලුවහම අපි මේ කරගෙන යන ප්‍රතිපදාව මේ සතිවත් වීම හරහා අපි කරගෙන යන ප්‍රතිපදාව මේ ගමනට හොඳ උත්ප්‍රේරකයක් වෙනවා. මේ ගමනට අවශ්‍ය එක එක්කෙනා එක එක ජාතිය අය අපිට අවශ්‍ය වෙනවා. හොඳට තග දාන්න පුළුවන් අය අවශ්‍ය වෙනවා. හොඳට කරුණාවන්ත අය අවශ්‍ය වෙනවා. ඉතින් මේ අය අතරින් අපිට ගැළපෙන අයට අවශ්‍ය කෙනාට අවස්ථාව ලබා දෙන්න මේක සතිය කියන එක උදව් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපේ බුද්ධ ශාසනය ගත්තත් සරියුත් රහතන් වහන්සේ ඇවිල්ලා ගොඩාක් කරුණාවන්තයි. ඕනම දෙයක් ඉවසන මට්ටමේ පුද්ගලයෙක් නේක පැත්තේ. ඕනම දෙයක් ඉවසගෙන තමන්ගේ අනිත් අයට ලොකු සේවයක් කරපු උත්තමයක් තමයි සරියුත් රහතන් වහන්සේ. ඒ අතරේ අනිත් පැත්තෙන් බැලුවහම මුගලන් රහතන් වහන්සේ බැලුවහම මුගලන් රහතන් වහන්සේගේ චරිතය බැලුවම සමහර වෙලාවට ටිකක් අර දඩබ්බර වැඩ වෙලා තියෙනවා. දැන් අර සක්‍රිය අලුතෙන් ගොඩ නැගිල්ලක් හදලා ඒක විවුර්ත කරන්න යන වෙලාවේදී මේ ඒක ගිහිල්ලා ඇඟිල්ලෙන් හොලවලා සක්‍රිය බය කරපු අවස්ථාවල් එහෙම තියෙනවානේ. අනේ ඒ වගේ නිකන් දඩබ්බර වැඩත් සමහර වෙලාවට කරලා තියෙනවා. ඒ වගේ මේක අවස්ථාවකදී මෙහෙම දුසිල්වත් භික්ෂුන් වහන්සේ කෙනෙක් සීමාව ඇතුළේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අවස්ථා තුනකදී ප්‍රතික්ෂේප කරන ප්‍රාතිමෝක්ෂය දේශනා කරනවා. රාත්‍රියේ පළවෙනි වරුවෙත් ආරාධනා කරහම් ප්‍රතික්ෂේප කරනවා, දෙවෙනි වතාවටත් ප්‍රතික්ෂේප කරනවා, අලුයම යාමේ ගිහිල්ලා ආරාධනා කරහමත් ප්‍රතික්ෂේප කරනවා. මේ දුසිල්වත් ඒ වෙලාවට ඇයි මෙහෙම ප්‍රතික්ෂේප කරන්නේ මොකද කියලා විස්තර ඇහුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරා දුසිල්වත් භික්ෂුවක් මෙතන ඉන්නවා කියලා. ඒ වෙලාවේ මුගලන් රහතන් වහන්සේ ඉස්සෙල්ලම කියනවා ඇවිල්ලා මෙහෙම දුසිල්වත් කෙනෙක් ඉන්නෝ නම් එළියට යන්න කියලා හොඳින් කියනවා. හොඳින් කිව්වහම ගණන් ගන්න නැති වෙනවා. උන්වහන්සේ මේ තමන්ගේ ඉර්ධියෙන් බලනවා මෙහෙම දුසිල්වත් භික්ෂුවක් ඉන්නවද කියලා. බලලා ඒකේන උරහිසෙන් අල්ලලා එළියට ඇදලා දාන්නේ. දැන් මෙහෙම බැලුවා අපිට හිතා ගන්න පුළුවන් මෙහෙම රහතන් වහන්සේ කෙනෙක් මේ වගේ දෙයක් කරනවාද කියලා කෙනෙකුට හිතන්නත් පුළුවන්. මෙච්චර කරුණාවන්ත කෙනෙක්. උනාට ඒ අවශ්‍යතාවයේ හැටියට ඒ වෙලාවේ හැටියට මේ වගේ පිරිසකුත් ඉන්න ඕන. ගොඩාක් කරුණාවන්ත කෙනෙක් වගේම මේ වගේ දඩබ්බර කෙනෙකුත් ඒ අවස්ථාවේ ඉන්න සිටිය යුතුයි. ඉතින් අන්න ඒ වගේම තමයි මේ අපේ හිතේ චෛතසික අතර මේ ප්‍රඥාව කියන එකත් එක පැත්තකට අදිනවා. සද්ධාව කියන එක තව පැත්තකට අදිනවා. කරුණාව කියන එක තවත් පැත්තකට අදිනවා. මුදිතාව තව පැත්තකට අදිනවා. ඉතින් මේ සද්ධාව ප්‍රඥාව මේවැයි අතරේ විරසකකම් තිබුණාට මේගොල්ල අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රයෝජනය ගැනීම සඳහා දැනගෙන ඉන්නවනේ මෙන්න මෙයා මේ වෙලාවේදී අවශ්‍යයි. මෙයා මේ වෙලාවේදී ඉදිරියට આવත් ඒක නරක පැත්තට හැරෙන්න පුළුවන් කියලා සතියෙන් දන්න කෙනාට මේ දැන ගැනීම හරහාම අවශ්‍ය වෙලාවට මේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකම තමයි අද දවසේ මේ ධම්මපදයේන ගාථාවකින් අපි ඉදිරියට ගත්තේ මාතෘකාව කරගත්තු ධර්මපදයේන ගාථාවෙන් කියවෙන්නේ කෙනෙක් තමන්ගේ මෝඩකම දන්නෝ නම් දැනගෙන මෝඩකම් කරනෝ නම් එයාට එයා මෝඩයෙක් තමයි. ඒ වුණාට එයාට යම්කිසි දවසක ප්‍රඥාවන්තයෙක් වෙන්න පුළා හැකියාවක් තියෙනවා. හැබැයි කෙනෙක් මෝඩේ වෙලා මෝඩෙක් වෙලා තමන් පණ්ඩිතයෙක් කියලා හිතාගෙන ඉන්නෝ නම් එයාට කවදාවත්ම පණ්ඩිතයෙක් වෙන්න හැකියාව නැහැ. එයා හිතාගෙන ඉන්න දැනටමත් පණ්ඩිතයෙක් කියලා හිතාගෙන ඉන්න නිසා එයාට ඉදිරි ගමනක් යන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේක හරහා අපි මේක මෙන්න මේ ගාථාවෙන් කියන දේ ධර්මය අපේ ප්‍රතිපදාවට කොච්චර විදියට ගලපා ගන්න පුළුවන්ද, මට කොච්චර විදියට ගලපා ගන්න පුළුවන්ද කියන එක තමයි අද ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න යෙදුනේ. ඉතින් මේ විදියට තමන්ගේ මෝඩකම අඳුරගෙන නැත්නම් තමන්ගේ ප්‍රඥාව කොච්චරද කියලා අඳුරගෙන තමන්ගේ මේ ගමන කෙලවර කර ගැනීම සඳහා, තමන්ගේ මෝඩකම දුරු කර ගැනීම සඳහා, තමන්ගේ අවිද්‍යාව දුරු කර ගැනීම සඳහාම මේ ධර්ම දේශනාවත් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අද දවසේ ධර්ම දේශනාව සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. බොහොම පිං ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපිට ඉස්සර වෙලාම කිව්වා මේ අපේ මේ බාහිර ක්‍රියාවලියන් මේ බලන්න දැන් අදි මේ තාක්ෂණයේ අපිට බොහෝ උපකාර වෙනවා කියලා. ඒ කියන්නේ අපි යන්නේ කොහෙද, අපි මොනවද බලන්නේ, ඒ වගේ ආදී දේවල් මේ කම්පියුටර් තාක්ෂණය ඔස්සේ ඒවා අපි මේ ෆලෝ කරනවා, එහෙම නැත්නම් අපි අනුගමනය කරලා ඒවා අපිට දැනුම් දෙනවා. ඒ වුණත් ඒ හැම දෙයකටම වඩා අපිට වැදගත් වෙන්නේ අපේ ඇතුළත යථා ස්වභාවය බැලීම සඳහායි කියලා ස්වාමින් වහන්සේ කිව්වා. ඉතින් අපි කොහොමද මේ සතිමත් වීම අපේ ඇතුළත යථා ස්වභාවය සඳහා යොදා ගන්නේ? ඒ යථා ස්වභාවය කියන්නේ අපි අනුවණනම් ඒ අපේ අනුවණ බව දැන ගැනීමට, ඒ අපේ ප්‍රඥාව දැන ගැනීමට අපි මේ යථා සතිමත් වීම අපිට කොහොමද උදව් කරන්නේ? ඒ වගේම ඒ තමන්ගේ බාලකමෙන් ගැලවීමට මේ සතිමත් වීම අපිට වැදගත් අවස්ථාවක් සපයලා දෙනවා. මේ පහුවෙලා කරන්න ඕන දෙයක් නෙමෙයි, මේ මොහොතේම අපිට එය දැනගන්න පුළුවන්. අපි යම්කිසි හොඳක් කරා නම් අපිට දැනෙනවා ඒක අපේ ස්වභාවයෙන්ම, අපිට දැනෙන සිතුවිලි වලින්, අපේ ශාන්තභාවයෙන් අපිට එය හඳුනා ගන්න පුළුවන් ඒ ඇතුළත පරීක්ෂා කිරීමෙන්. ඒ වගේම අපි නරක වැඩක් කරා නම් ඒත් අපේ නරක සිතුවිලි වලින් අපිට එය පිළිඹුව වෙනවා. ඒ අනුව ඒ පේන්නේ අපි ඇතුළත යථා ස්වභාවය බලන්න පුරුදු වෙලා සිටියොත්. ඉතින් මේ හැම දෙයකටම අපි සතිමත් වීම පුරුදු කරගන්න පුළුවන්. ඒ වගේම මේ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් අතර සමතුලිතභාවය තබා ගැනීම ඉතා වැදගත් බව ස්වාමීන් වහන්සේ අපිට පැවසුවා, දේශනා කළා. මේ අපි කොයි අවස්ථාවේදී ශ්‍රද්ධාව වැඩියෙන් තියාගන්න ඕනේ, කොයි අවස්ථාවේද ප්‍රඥාවන්ත වෙන්න ඕනේ, මේ ප්‍රඥාව වැඩි වීමත් අපිට හොඳ නැහැ කියන එක ස්වාමීන් වහන්සේ අපට දේශනා කළා. ඔබ වහන්සේට බොහෝම පින් ස්වාමීන් වහන්ස. දැන් තියෙන්නේ අපේ මේ වැඩසටහන සම්බන්ධව කෙටි කෙටියෙන් මේ උපදේශමාලාවක් ස්වාමින් වහන්සේ සකස් කරලා තියෙනවා. ස්වාමින් වහන්සේගේ අනුධර්මත්වය සකස් කරලා තියෙනවා. ඒ ඔබ වෙත ඉදිරිපත් කරන්නම්. මේ ස්ක්‍රීන් එක මම ෂෙයා කරලා, මේක තමයි මේ ස්ක්‍රීන් එකේ පේන උපදේශ පත්‍රිකාව. ඒකේ පළවෙනි අංකයෙන් දීලා තියෙනවා, ලින්ක්ස් දෙකක් දීලා තියෙනවා. YouTube එකේ තියෙන සතිමත් ඇවිදීම අපි කොහොමද කරන්න කියලා ඒක සරලව උපදෙස් ඒකේ තියෙනකින් බලා ගන්න පුළුවන්. ඊළඟට සතිමත් හිඳ ගැනීම අපි කොහොමද කරන්නේ කියලා අනික් ලින්ක් එක පෙන්නුම් කරනවා. ඉතින් මේ මේවා පාවිච්චි කරලා, ඒ කියන්නේ ඔබ ආධුනිකයෙක් නම් ඒක අපිට උනත් ඒ ප්‍රයෝජනවත් තේ නරඹලා ඒ සඳහා උපදෙස් ලබා ගන්න. ඉන් අනතුරුව ඔබේ මේ අත්දැකීම, සතිමත් අත්දැකීම, ඇවිදීම සහ හිඳ ගැනීම ක්‍රමයෙන් සුළු කාලයකින් පටන්ගෙන ඒක පැයකකට පමණ ඇවිදීමත් පැයක්, හිඳගෙන සතිමත් හිඳ ගැනීම පැයක් පමණ වෙනතුරු සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ ඒ අත්දැකීම සරලව ලියන්න. ඒ සඳහා මම මේ චැට් සෙක්ෂන් එකේ දැම්මා ඒ ලියන්නේ කොහොමද කියලා, උපදේශ පත්‍රිකාවක් යමනවා. ඉතින් ඒ ඔබට පුළුවන් ඒක බලලා ඒ විදිහට ඒ උපදෙස් අනුව ඒ අනුගමනය කරලා ඒ ඔබේ වාර්තාව අපිට ඉදිරිපත් කරන්න. ඒ වාර්තාව ඉදිරිපත් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එක්ක Google ෆෝර්මේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දීලා තියෙන ඊමේල් ලිපිනේ පාවිච්චි කරන්න. ඒ එහෙම ලිය ඔබගේ වාර්තාව අපට ඉදිරිපත් කරන්න. ඒ අපි ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරලා උපදෙස් ලබා ගන්නවා. මේ වැඩසටහන ශ්‍රී ලංකා වෙලාවෙන් පෙරවරු 7ට ආරම්භ වෙනවා. පැය එකහමාරක් දෙකක් පමණ වෙනතුරු ඒ යනවා. මෙල්බන් වෙලාවේ ඉන්නා පෙරවරු 11:30ට, නිව්සීලන්ත වෙලාවෙන් පස්වරු 1:30ට. මේ සූම් මීටින් එකේ ලින්ක් එකත් මේ දීලා තියෙනවා. රැස්වීම් අංකය මුරපදේ දීලා තියෙනවා. ඉතින් ඒ උපදෙස් මාලාව සම්බන්ධයෙන් කෙටියෙන් එපමණයි. දැන් තියෙන්නේ අප වෙත ලැබී ඇති ලිඛිත වාර්තා ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කිරීම. මං හිතනවා ස්වාමීන් ධම්මසරණ ස්වාමීන් වහන්සේ අප සමග සම්බන්ධ වෙනවා ඇති කියලා. ඔබවහන්සේ ඔබවහන්සේ පාද නමස්කාර කර ඉතා ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා. බන්දුල සොයිසා මහතාට මම ආරාධනා කරනවා මේ ලිඛිත වාර්තා ඉදිරිපත් කරන්න.
පද්මා ස්වාමීන් වහන්සේ ඉන්නවා, ඇවිල්ලා ධම්මසරණ ස්වාමීන් වහන්සේ මෙතන හොස් කෝස් කරන්න.
හරි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි.
දැන් පෙරවන් සර්ණයි ඇහෙනවද පැහැදිලිව මේ පැත්තේ?
ඇහෙනවා ස්වාමීන් වහන්සේ, හොඳට ඇහෙනවා.
හොඳයි.
අද දින ස්වාමීන් වහන්සේ එක වார்த்தාවක් ලැබිලා තිනවා මට ඉදිරිපත් කිරීමට අවසර. පෙරවන් සර්ණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, සතිමත් බව පුහුණු කිරීම 18 වන වார்த்தාව. සක්මණ දිහා බලාගෙන ඉන්න එක, හුස්ම දිහා බලාගෙන ඉන්න එක, ඒ වාගේම ඉදිරිඳා කටයුතු වලදී මැවෙන ඉරියව් ස්පර්ශයේ දිහා බලාගෙන ඉන්න එක, එක දිගට පුහුණු කරන් එද්දී පුහුණුවට සාපේක්ෂව මේ ශරීරය ගැන හිත ගැන තොරතුරු ගොඩක් ලැබෙන්න ගත්තා. හැබැයි ඒවා කලින් හිතන් හිටිය මට ගෙදරින් ගුරුවරුන්ගෙන් සමාජයෙන් උගන්වලා තිබ්බ නිර්වචන නෙමෙයි, සම්පූර්ණ වගේ වෙනස්. ඒ වෙනස කොච්චරද කියනවා නම් විශාල වටිනාකම් ගොඩක් මේ ජීවිතේට පැටලීලා. පුහුණු වෙන තොරතුරුයි දැන් හිටිය තොරතුරුයි අතර හිතේ විශාල ගැටීමක් තිබුණා. සිහිය නැතිකොට තවමත් ගැටෙනවා. හැබැයි එතකොටම තීරෙනවා ලොකු ලැජ්ජාවකුත් එනවා එතකොට. ඒ වෙලාවට හිත මුකුත් නොවුණු ගානට වර්තමානයේ ශරීරයත් එක්ක පැටලිලා ඒ දේ මුල්ල ඉඳන් වාගේ පෙන්වනවා. කොහොම වුණත් කලින් දැන හිටිය නිර්වචනය within bracket definitions නම් වැරදි බව හිත දැනගෙන ඉන්නේ. වෙලාවකට කුණාටුවකට අහුවෙලා වාගේ හරිම අමාරුයි රඳන්න. නමුත් උත්සාහය අත් නොහරන ගතියක් කාවැදිලා වගේ තියෙනවා. වේසකර ජීවිතයක් කියලා හිත දැන් ගොඩක් වෙලාවට කියනවා. හැබැයි සක්මනේ හරි හුස්මේ හරි මත් වුණාම එහෙම නැහැ. ඒත් හිත ඒ තැනුත් මිදිලා මහා කටුක වේසක් පෙන්නවා. ඒක වෙන්නේ එදින්දා ජීවිතයේ අත්දැකීම් එක්ක මිශ්‍ර වෙලා. කොච්චර වේස වුණත් උදා වෙන වර්තමානයේ බාර ගන්නම වෙලා. ලොකු අභියෝගයක් ඒක. ඒත් සබාදාමෙන් යම් සම්බර කිරීමකට වාගේ අවශ්‍ය වෙන නිදර්ශන පෙන්වලා දෙනවා. ඒකත් එක්ක ලොකු නිශ්ශබ්දවා ජීවිතයට ගැලපිලා තියෙනවා. තෙරුවන් සරණයි වාර්තාවේ අවසානය.
ඔව් ඒක මේ දැන් 18 වෙනි වාර්තාව කියලානේ කියන්නේ. ඉතින් ඒක දැන් Tamanට බලන්න පුළුවන්. ඒකේ ඉඳන් කියවන්න ගත්තොත් හරි විනෝදයක් තෘප්තියක් සතුටක් ලබන්න පුළුවන්. දැන් 18 වෙනකොට බොහොමද වාර්තා ලියන්නේ. අතර මේක නම් මේ ගොඩාක්ම කමඨහන් වාර්තාවක් හෝ භාවනාමය කියලාම කියන්නත් බෑ. නොවෙන්නෙත් නොවේ. නමුත් මේ Taman අර ඒ අත්විඳින මේ වර්තමානයේ තියෙන දවන තවන ගතිය දැන් දැනෙන්න පටන් ගැනීම තමයි එලි කරන්න උත්සාහ කරන්නේ. ඉතින් එතන ඒකට තමයි අත්‍යවශ්‍ය බුදු පියාණන් වහන්සේවත් අපේවත් රැගෙන යන්නේ. මොකද මේ ඇහැකරණාසේ දිව කය මනස පාවිච්චි කරමින් මෙච්චර කල් සංසාරේ ගමන් කරා. ඒ ගමන් කිරීමේ මේ අනිත්‍ය දේවල් නිට්‍ය කරගෙන මේ දුක් අනිත්‍ය කියන නිට්‍ය කර නිසා කියලා හිතා ගන්නකොටම අනිත්‍ය වෙන ස්වභාවය තියෙන නිසා ඇත්තම ස්වභාවය මේක තවන්ට දුක්මයි ගෙනත් දෙන්නේ. එතකොට අනිත්‍ය මේ දුක ගෙනත් දෙන මේ දේ මගේ කරගත්ත නිසා තවත් විඳවන තුන්වෙනි එක. ඉතින් මෙහෙම විඳවපු සංසාරයක් තියෙනවා. ආගේ සංසාරයේ එහෙම ගමන් කරලා ගමන් කරලා බුදු පියාණන් වහන්සේ ඔන්නෝක මූණට කණ්ණාඩි අල්ලනවා. ඒකායන මාර්ගයේ පෙන්නලා සතිපට්ඨානෙ දීලා අම් කියනෝ මෙන්න මේ විදියට පුහුණු කරන්න මමත් කරා ඔබලත් කරන්න කියලා අපිට උපදේශ ලැබුණාම අපි මේක කරගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ අර ඇහැ කරනාසේ දිව කය මනස හය තියෙන ඒ පාවිච්චි කළා අපි කරපු දේවල් ටික අපි ක්‍රමක්‍රමයෙන් මේ සීමා කරගන්නවා. අර ඒ විඳවීම ටික ටික අඩු වෙනවා. මොකද මේ අර ඒවත් එක්ක දුවපු ගතිය ටික ටික අඩු වීමත් එක්ක ආන් එහෙම වෙලා වෙලා අපි සීමා කරනවා. අතරම වුණු කෙනායි දන්නවා මේ කයත් එක්ක හිත තියලා කායනුපස්සනාව ගත කරලා ඊට පස්සේ ඒකත් එක්ක වැඩෙන සිහියෙන් සැප දුක අදුක්කම සුඛ කියන දේවල් ටික අපිට එන වෙලාවේ දැනගන්න ශක්තිමත් වෙලා සැපක් කෙනෙකුට සැප කියලා දැනගන්න දුකක් මේ දැනින්නේ කියලා හිතට කයට ඕනම දෙයක්. ඒ එන වේදනාව විඳීම දැනගෙන ඊට පස්සේ හොඳට සිහිය වැඩිලා මේ දෙකෙත් නැතුව මැද සපකොත් නැති දුකකුත් නැති ස්වභාවයට අවදි වෙලා ඒක දැනගන්න ස්වභාවයන් දැනගෙන යද්දී මොන විදියට දියුණු වෙන සිහියත් එක්ක හිතට රාගයක් එනකොට ඒක දැනගන්නවා. දේශය කරුණා මෛත්‍රිය මේ හොඳ ගුණ ධර්ම පවා නරක ගුණ හොඳ ගුණ මේ වගේ දේවල් කිසිම අදහසක් නැති හොඳ නරක පැත්තේ නැති මධ්‍යස්ථ සිතුවිලි මේ විදියට මේ දේවල් දැන් ක්‍රියාත්මක වෙනවා කියලා දැනෙන දකින්න සිහිය හදාගත්තම ඊපස්සේ අර දැන් මේ කාරණෙත් මතක් කළා තුන මේ ප්‍රකාශෙත් මේ දේවල් වලට එන කැමැත්ත අකමැත්ත කියන්නේ ඕන මරුණක් ඇහැට කන්ට නාසයට දිවට කයට මනසට පේන රූපයකට සද්දයකට ගන්ධයකට රසයකට ස්පර්ශයකට මනසට හදා ගන්න අරමුණකට මනෝ අරමුණකට ඇති වෙනකොට ඒකත් එක්කම හිතේ ඇති වෙනවා ඒක කැමැත්ත අකමැත්ත කියලා දෙයක්. ආන්න මේ වගේ දේවල් පවා හසු වෙන්න පටන් ගන්න. කොට ඔන්න සතර සතිපට්ඨානය කියන එහෙම නැත්නම් කාන මාර්ගේ තමන්ගේ වැඩිගෙන යන වෙලාව දැන් කියලා තේරුම් ගන්නවා. අන්න ඒකත් එක්ක අර සංසාරේ ගොඩාක් කල් ගියපු මහා දිවිල්ල ටික ටික අඩු වෙනවා. මේ ඉඳුරන් හයකින් දීපු දිවිල්ල අඩු වෙනවා. මේ සත්තු හයක් වගේ තියෙන ඉඳුරන් හය ඇද 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 එක එක්කෙනා බලවත් වෙවි කරපු කෙලි අඩු වෙගෙන යනකොට මේක කුඩා වෙලා තමන්ගේ කය තමන් ගැන අවබෝධය අවමයක් තමන ශරීරය තුළ තියෙන ලෝකය දකින්න දකින්න හුරු වෙනකොට ඒක පටු වුණාට ඒක ඇතුලේ තියෙන මේ ස්වභාවය ආතතිය ඒක තියෙන මේ දවන තවන ගතිය ටික ටික ප්‍රකට වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි බුදු පියාණන්සේ අපිට ලබා දෙන්න අවශ්‍යතාවය. ආන්න මේ දවන තවන ගතියෙත් හොඳට ඒක විස්තර විභාග කළා වතුරු ගහ ගහ බලන එක සිහියත් එක තව කරගෙන යනවා. ආන් එතකොට ඒවයිත් කැඩි 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 ඒවයි තව විභංග වෙමින් කොටස් වෙමින් පේන්න පටන් ගන්නවා. අන්නේ පේනකොට ඒ පොඩි කොටස් වලවත් ඒ හැම දෙයකමත් ඒ තියෙන්නම සුළුවෙන් හරි දවදාර්ථයක් අවන ගතිය පෙළන ගතිය කියලා ටික ටික පේන්න පටන් ගන්නවා. ආන් එතකොට මේ හොන්දට වතුරු ගහලා ඒකට තියෙනවා. ඉතින් මේකේ කොච්චර කරක් තියෙන්නේ මෙන්න මේ දුකම තමයි කියන්නේ. යන්නේ මේ විදිහට දැනගන්න එක හැබැයි සැපයක් බවට පත් වෙනවා. මොකද ඊට පස්සේ අර දේවල් වලට අර ස්ථිර බව ලබා දෙන්නේ නැහෙනේ. අනිත් ස්ථිර නැහැ කියලා දන්නව පැහැදිලි. ඒක දැනගන්නවත් එක්කම අර ඇත්තයි තත් නිට්ටයයි කියලා ඇත්තයි මේවා තියෙනමයි කියලා අල්ලගෙන හිටපු ස්වභාවය ඉන් විඳවපු දුක අඩු වෙලා යනවා. ඇයි මේවා නැතින බව දන්නව. හැබැයි වැඩපිළිවෙල වෙනසක් නැහැ. යුතුයකම් වගේ කරනවා. ඒකත් එක්ක අර ස්ථිර කරගන්න නැති හින්දා ස්ථිරයි මේක සදාකල් තියෙනවයි කියලා දැන් හිතන්නේ නැති නිසා ඒ දේවල් වෙනස් වෙනකොට මේ ලොකු දුකක් නැහැ සාමාන්‍ය මේක වෙන්න තියෙන දේ කියලා දැනගෙන හිටියනේ කලින්. ඒ නිසා යම් ස්වභාවේන එහෙම නැත්නම් සම්මුතිය යම් දුක් ස්වභාවයක් ඇති වුණාට අර වෙනද තරම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස අඩු වෙලා යනවා නැති වෙනවා. ආනේවත් එක්ක යනකොට මේ කටයුතු කරගෙන යන කෙනා විදිහට හැමදේම අරමුණු සහ මේ ඉන්ද්‍රියන් පිළිබඳ හොඳ සතිමත් වෙලා විදිහට ඉන්න උත්සාහ කරනවා කියනවා. ඒ කියන්නේ දැන් මේ ප්‍රකාශය තියෙනනේ කය දිහා බලාගෙන ඉන්නේ දිනෙදත් බලනවා මාරු වෙන හැටි බලන්න හදනවා මේ හැමදේටම ඉන්නවා කියලා. ඒ විදිහට අසති වෙන හැටි බලනවා කියන දේ මේ විදිහට කතා කරනකොට තේරෙන පටන් ගන්නවා. ඉතින් මේක දැන් මේ මම කියලාද මේ කරන් යන්නේ මගේ එකක් දිහාද මේ මන් දැන් බලාගෙන ඉන්නේ මේ මම කියලා තමයි දැන් ඒකටත් කියන්නේ මම බලන් ඉන්නේ මේ මගේ දෙයක්ද. ඔය විදිහට දැන් ඔය වගේ තමන්ටම විමසීම සිද්ධ වෙනවා ක්‍රමක්‍රමයෙන්. හැබැයි බැලීම අතාරින්නේ නැහැ. මේ අතරේ අර ප්‍රශ්නවලට උත්තර ලැබෙමින් යනවා. මේක මම කියන්න පුළුවන් දෙයක්ද කියලා හිතලා විතරක නෙවෙයි ඒක තමන්ටම අතෑරෙන ස්වභාවයකට යන්නේ වගේ ස්වභාවයක් පවත්වා ගන්න තමයි මෙන්න මේ ප්‍රකාශය ඉතින් කරගෙන යන. ඒ නිසා මෙහි ඒ ගැබ් වෙලා තියෙනවා ඒ තියෙන දවන තරණ ගතිය. හැබැයි හොඳට දැනගන්න ඕනේ මේ දවන තවන ගතිය කොච්චර සුළුයිද මේ මහා මහේ මහා මේරු පර්වත හිමාලය පර්වතය තරම් මහා දුක්ඛන්දක් ඇත්තක තියලා නිය පොත්‍ර ගත්ත පස්සේ තියෙන දුක විතරයි මේ සතිමත් බවත් එක්ක ඉතුරු කරලා දෙන්නේ. අර මහා දුක් ගොඩක් අයින් කළේ ඒක අපිට එච්චර ප්‍රකට නැති නිසා ඒක අපිට දැන් අත්විඳින්නේ නැති නිසා අපිට මේ තියෙන නියපොත්තේ තියෙන ටික විතරයි නිකන් දැනෙන්නේ මහා මෙරක් වගේ. නමුත් හැරලා වටපිට බැලුවොත් මහා මේරුව කරේ තියන් දැඩි දුක් වේදනා ගොඩක් විඳින පිරිසක් තමයි සමාජයේ ඉන්නේ. ඒ අය සමහරට ඒක පේන්නේත් නැහැ බැලුවට. ඒ වුණාට ඒ පිරිස් එහෙමයි ගත කරන්නේ. දැන් එහෙම ගත කරපු ජීවිතයක් තමයි දැන් මේ විදිහට කරගත්තේ බුදු පියාණන් වහන්සේගේ පිහිට නිසා. පරමචා. දැන් මේ කරගෙන යනවා. ඉතින් ඉවරකුත් නැහැ. තව කරන්න තියෙනවා. ඒ නිසා අවසානයේ දක්වා ඊළඟ කටයුතු බ්‍රහ්මචරිය කියන වැස සම්පූර්ණ කරන්න දක්වා යාමක් මේ ගමනේ තියෙන බුදු පියන් වහන්සේගේ දේශනානුකූලව. ඉතින් ඒ නිසා මේ ගමන යෑමට අවශ්‍යයි. ඒකේ අතරමැදි තැන් වෙනවා මේ වගේ සතපුම් කණු මගසලකුණු හසු වෙනවා, ඒවා තේරුම් ගන්නවා, ඒවයිදී හොඳට සතුටු වීම තමයි ඉතින් අවශ්‍යතාවය. ලබ තියෙන දේ සතුටු වෙනවා, ආපු ගමනට සතුටු වෙනවා. මේවා අපිට හොඳටම සක්සුදක්සේ පෙන්නවා. මේක ගොඩාක් තේරෙන්නේ නැති සුනාමි වගේ ආපු වෙලාවක විශේෂයෙන් කොරෝනා අර්බුදයේදී හොඳට මේක මතු කරලා දුන්නා. ඒ නිසා මේක මේ අතිශෝක්තියක් වෝ මතු කරලා අමුතුවෙන් පෙන්වන්න අවශ්‍ය නැහැ. තමන් හොඳටම දැක්කා දන්නවා මේ දේ කුහුණු කරනකොට කෙනා කොහොමද ඒ කාලෙ මූණ දුන්නේ, මෙහෙම නැති පිරිස් කොහොමද මූණ දුන්නේ කියලා. මිනිස්සු ආච්චිගේ සීයාගේ මැරිච්ච අයගේ මේ බෙහෙත් තුන්ඩු පරණ ඒවා අරගෙන කොල්ලො ඇවිදින්න ගිහින් තියෙනවා. ඒ තරම් මේ ආතතියක් ඉන්න බෑ. පුරුවක් පුරුවක් නෑ, එහෙම තැනකට වෙලා ඉඳලා හොරුවක් නෑ. විවේකය ප්‍රිය කරන්නේ නෑ. මේ ලද දෙයින් සතුටු වීම කියන ගුණේ හදාගෙන නෑ. අල්පේච්ච බව මහා ඉච්ඡ ගතිය අඩු කරගෙන නෑ. ඕන ඕන කියන ගතිය නිසා විඳවනවා. විවේකයක් ඇත්තේ නෑ. ඒතර මේ වගේ දෙයකට විවේකයක් ගන්න, මෙහෙම සතියක් වඩන්න වීරියක් ඇත්තෙම නෑ. ඒ නිසා සතියක් නෑ. නිසා සමාධියක් කොහොමඩත් නෑ. එතකොට ප්‍රඥාවක් අහලකවත්. ඒ නිසා ඒ නිප්පංච ගතිය හෝ නිවන කියන එකක් අහලකටවත් එන්න හිතලවත් නැති දෙයක අර විඳවිල්ලක් කියන සමාජයක ගත කරේ. දැන් එහෙම කාලයක් පහු කරා, එහෙම ලොකු මූණදීමක් සිද්ධ කරා, සක්සුදක්ෂේ පැහැදිලිව පෙන්නවා මේ දෙකේ වෙනස. මේකේ ඉන්න කෙනා සතිමත්තයි, පුදුම සතුටකින් තව තව මේ විවේකයේදී තව තව ධර්මය කරගත්, ධර්මයම හැසුරුණා, වැඩසටහන් අලුතෙන් යොදාගත්තා, වැඩසටහන් සමන් දුන්නා, භාවනා කරා, සතිය වැඩුවා, මේ තත්වයන්ට මූණ දුන්නා. මේ දරුණු මේ කවද ඉවර වේද කියලා හිතන්න බැරි, ලෝක විනාශ වේද, මේ ඔක්කොම නැති වෙලා යයිද මට්ටමට එන භීතිය ආවා. තමලක හිතවතුන්ට ආව අවස්ථාව, හිතවතුන්ට වෙච්ච මේ මූණ දුන්නා, නැති වෙච්ච තිබුණා, ඒවා මූණ දුන්නා. ඉතින් මේ විදිහට මේ අටලෝ දහමෙන් යම් යම් ප්‍රමාණ වලින් කම්පාම වෙන්න අපිට අත්දැකීම ලබා ගත්තා. ඒ නිසා ඒ කිට්ටුව ඔක්කොම සිද්ධ වෙලා තියෙන නිසා අපිට ස්පනා අපිට මේ සිද්ධ වුණා. ඒ නිසා මේ ගොඩාක් ක්ෂේත්‍රම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ කාරණේදී. හැබැයි ඒ නිසා දැනගන්න තියෙන්නේ සංකෝෂ වෙලා තමන් කරගෙන යන විදියටම මේ කටයුතු කරගෙන යනවා වගේ වාර්තා කිරීම නැවතත් මේ සක්මුණ පරියන්කය දිනදා වැඩ වශයෙන් එකතු කරගන්න උත්සාහ කරනවා. ඒක මම මේ වගේ තමන්ගේ සතුටට නැවත උදානයට මේ දෙවලුත් මතක් කරනවා, මම බෙදා ගන්නවා පිරිස් එක්ක. ඒ නිසා මේ සුළුතරේ හැමදාම තියෙන සුළුතරයට එකතු වෙලා ඉන්නවා. බුදු පියාණන් වහන්සේ කාලෙත් සුළුතරයක් සුළුතරයක්, ඒක ස්වභාවයක්, නියම දෙයට එහෙම තමයි. ඒ නිසා මේ කාරණය ඊළඟ කොටස වෙන්නේ මේ සතිය කියන කාරණයට ආව පළියට ඒකෙත් තියෙනවා අර අනුපාතෙම. ආපු පළියටම ඒක හසු වෙනවා නෙමෙයි, වෙන පැත්තකට අහු වෙන්න පුළුවන්. වෙනත් ගුණ ධර්මයේ ශ්‍රද්ධාවකට, වීරියකට, සමාධි ප්‍රඥා පැත්තෙන් අහු වෙලා යන්න පුළුවන්. ඒ නිසා සතියෙම අල්ලන එක ඒ අර අනුපාතයෙන්මයි. මහා 100ක් ආවොත් අපි 10ක් වගේ නියම සතිමත් බව මොකද්ද කියන පැත්තට එන්න පුළුවන්. ඒ නිසා ඒ අනුපාතයේ තියෙන බව මතක තියාගන්න. නැවත නැවතත් ඔය කරන දේ මඟත් එක්කම ඉරියව් බලන එක මම ටික ටිකමයි කරන්න තියෙන්නේ. ඒකෙන් එන වෙහෙස එනකොටම ඒක ප්‍රීතිය ප්‍රමෝදය කරගන්නවා, සතුටු වෙනවා. මෙන්න දැන් මට දුක්ඛ සත්‍ය වැටහෙනවා කියන කාරණේ දැන දැන දැක දැක මේ සුළු ප්‍රමේමේ කම්මැලි කම නීරස කම එන ආදති ස්වභාවයන් මේ සැපක් ප්‍රමෝදයක් කරගෙන ඔය විදියටම දිගට පවත්වමින් නැවත නැවතත් සම්බන්ධ වෙමින් අනිත් අය සමග මේ ඉදිරි බෙදා හදා ගනිමින් ඉදිරියට යමු කියලා ආරාධනා කරන්න පුළුවන්.
එමයි ස්වාමීන් වහන්ස, බොහොමත්ම පින් විස්තර කිරීම සම්බන්ධයෙන් දැන් ස්වාමීන් වහන්ස ලිඛිත වාර්තා එපමණයි, වහන්සේගේ අවසර පරිදි වාචසික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන්න.
ඔව් එහෙමත් පුළුවන්. අර වාර්තාවේ මොන හරි බන්දු මාමට විතර මේ අහුවෙච්ච තියෙනවද කියවෙන්නේ නැති වෙච්ච නැති වගේ
ස්වාමීන් වහන්සේ මේක මේ කමා ටිකක් අඩු වෙලා තියෙන හින්දා මේ කියෝ එහෙමනම් කියලා තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ
මේ නෑ එහෙම කරන්නේ
නෑනේ නෑ ඔබ වහන්සේ ටිකක් මම හිතන්නේ සවිස්තරව ඒ ගැන විස්තර මේ කරා ඊයේ 18 වෙනි වார்த்தාව කියන්නේ සන්තෝෂයි ස්වාමීන් වහන්සේ වார்த்தා 18ක් ඉදිරිපත් කිරීම ගැන
නෝ එක දෙක පිළිවෙලට ගියා මතකෙ උත් තියෙනවා එහෙම එහෙම ඒක අස්සලින් අංක අංක දාගෙන ගියපු ගතිය තමයි කොරෝනා වලින් පස්සේ පටන් ගත්ත එකක් වෙන්නත් පුළුවන් මේ දෙයක් නේ
ඔව්
මම හිතන්නේ හොඳටම පැහැදිලියද එහෙනම් සතිය වටිනවා නන්දයි වාචික වාතා තියෙනම් යමු
එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් මේ සභාවින් නැට දැනුම්දීමක් කරන්න ඔබ මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න කියලා ඉතාම කාරුණිකව ඉල්ලා සිටින ඔබට යම්කිසි කැටලුවක් ඉදිරිපත් කිරීමට තියෙනවා නම් ස්වාමීන් වහන්සේ වැඩ සිටින වෙලාවේ ස්ට්‍රීම් සූම් අතෝසවා මම මේ රියැක්ෂන් කියන බටන් එක තියෙනවා එතන ප්‍රෙස් කරාම සූම් අතෝසවන්න පුළුවන් රේස් හෑන්ඩ් කියන එක එතකොට ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාව ලබා දෙනවා සවිනාස කෙටි වார்த்தාවක් මම දැන් ලිව්වා මේ මට ඒක වார்த்தාවක් ඉදිරියට එවන්න බැරි වුණා කෙනෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකම් ඔබ වහන්සේ කියලා උත්තර ඉල්ලනවා මගේ වார்த்தාව ඉදිරිපත් කරන්න
බෑ
සක්මන සංසුන්ව ඇවිදීම කරගෙන ගියා වම් පායේ ගැටීමත් දකුණු පායේ ගැටීමත් වෙනස වම් පාය දකුණට වඩා වෙනස් බව ගැටෙන ස්පර්ශයේ සමග දැනුණා. ටික වේලාවක් යන විට සිටිවිලි පැමිණියා. සක්මණේ නීරස වන බවකුත් තේරුණා. ඒ තුලම නීරස බව හරහාම සක්මණ කරගෙන ගියා. පරයන්කේ සතිමත් සිහියෙන් වඩාගත් සතිමත් බව රැගෙනම පරයන්කයට පැමිණියා. හොඳට වාඩි වී අසුනට හිත කිනෙවිත් වර්තමානයේ මොහොත අත්විඳා. හුස්ම රැල්ලක් ඇවිත් නැති වී ගියා. පැමිණෙන ආශ්වාස රැල්ල ඇතුළට බව එන බවත් ප්‍රශ්වාසය පිටත යන බවත් වැටහුණා. ඒ අතරම විටක හුස්ම ආශ්වාස ප්‍රශ්වාස අතරමැදි අවකාශයටත් හිත ගියා. එලෙස සිටින විට ටික වේලාවක් සිටින විට ශබ්දයකින් පැමිණ නැති වී වුණා. සිතවිල්ලක් පැමිණ නතර වුණා. ඒ සමගම කය දිහා බලන විට කයේ තැම්පත් වීමක් අත්දිටුවා. මෙලෙස විවේකයේ සමග සතිය වඩාගෙන ගියා. සතිය යනු choiceless awareness එක ගැන යම් කිසි අදහසක් වාර්තාවක් ලියන විට වැටහුණා. සයන්වාසේ වාර්තාවේ මම ඔබ වහන්සේකින් දැනගන්න කැමති සතිය කියන වචනේදී එහෙම අපි නීරසකම කියන එකට සතිමත් වෙනවා කියන්නේ ඒක choiceless awareness කියන වචنت ගැලපෙනවද කියන එක තමයි වාසියකින් දැනගන්න කැමති. තෙරුවන් සරණයි.
ඔය ඉදියට මේ ඇවිදිනකොට තේරෙනවා මේ කකුලේ වෙනස තේරෙන එක ඉතින් හුඟක් මුලදිම එන්නේ නැහැ. ඉතින් හොඳට සිහිය හදාගත්තාන් පස්සේ ඇවිදන් යනකොට වම දකුණ කියලා වෙනසක් තියෙනවා පැහැදිලිව. ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා. මොකද මේ ඇඟ ඉස්සරහට ගෙනියෑම කියන එක මේ දෙකෙන්ම තල්ලු කරලා කරන්න බෑ. එකක් බරක් ඉස්සරහට යන්න මොකෙන් හරි තල්ලුවක් දෙන්න ඕන. එතකොට මේ තල්ලුවක් දෙනකොට අනිත් පැත්තෙන් ඉස්සරහට විසිරලා වැටෙන්නේ නැති වෙන්න ඇඟ සමබර කරන්න අනිත් කකුල තියෙන්න ඕන. ඒ නිසා දෙකෙන්ම තල්ලු කරලා බෑ. එහෙම නැත්නම් පණින්න නෙවෙන්නේ ඉස්සරහට. ඒ නිසා එකකින් තල්ලු කරනවා අනිත් කකුලෙන් ඒ යන බර ඉස්සරහට අරගන්න. තව ඒක ඊළඟකින් තල්ලු කරනවා මේක එහෙම නිසා එකකින් තල්ලු කිරීමත් අනෙක් කකුල නිදහස යෑමක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ ක්‍රියාවලිය. ඒක හසු වෙන්න හොඳට සිහියෙන් හිටියොත් දැන් හිතලා මේක බලන්න ගියත් බලන්න අමාරුයි. ඒ නිසා හොඳට මේ වෙනස අල්ලා ගන්න පුළුවන් වෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා. එකට හොඳ සිහියක් තියෙනවා. ඒක බලනකොට ඇත්තටම හොඳ සිහිය හැදිලා. ඒ නිසා ඒ කාරණාවලට යන්න යන්න ඊට පස්සේ වෙනස තේරෙන්න තේරෙන්න මේක පහසුව තේරෙන්න තේරෙන්න ඉතින් එන්නෙම නීරසකම තමයි. ඒ නිසා අර මොකද හිතුවිලි නෑ දැන් රාග සිතුවිලි රස කරන්න දේශ සිතුවිලි අඩු වෙගෙන යනවා. මොකද මේකේ දැන් নিমগ্ন වෙන්න නිසා සිහිය වැඩෙන්න වැඩෙන්න ඒවා අල්ල ගන්න එන්න එන්න නැති වෙලා යනවා. එනේ නේවා හැලි හැලි යනවා. ඒ නිසා වටේ පිටේට ඇදිලා යන්නෙත් නෑ. ඒකට වේදනාවන් කියලා දේවලුත් නෑ සක්මනක් නිසා. ඒ විදිහට මේ සක්මනේ එන්න එන නිරස බව ඇති වෙනවා. ඒ වගේමයි පරියන්කෙත් වෙනසක් නෑ. එකම ස්වභාවිකම ගලණය තියෙන්නේ. මේ එකම ගලණය නමුත් වෙනස් අර ක්‍රියාවලි දෙකක් වුණාට ඇත්තටම බලුවොත් එකම ධර්ම ප්‍රතිපදාවට තියෙන සතිමත් බව වඩන්න කයට සිහි පවත්වා ඊට පස්සේ ධර්මයෝ ධර්මයේ පුරෝගෙන ඉදිරියට යනවා. ඒ නිසා මේක වෙන්නේ වර අපි මැදින් අත දාන නිසා තමයි හැලහැප්පිලි වෙලා බාධා මේ අපිට ඒවත් අල්ලගෙන ඒවට හිත ගිහිල්ලා සද්ද වේදනා සිතුවිලි අල්ලගෙන කතන්දර හදන්න සුද්ධ කරන්න වෙන්නේ. ඒ අපි මේ කරන නිසා මම කියන ඉඳගෙන වැඩ කිරිල්ලේ දැඟලිල්ලේ හේතුයි. නමුත් සිය වැඩේට වැඩෙන්නේ ඒවයි වැරදිලා පටලෙලා නැවත නැවත ඒවයින් හැදෙන්න හැදෙන්න ඒවයින් පාඩම් ඉගෙන ගන්න වැරදිලා වැටෙන්න වැටෙන්න හරි තැනට එනවා. වැරදි මාර්ගයට එනවා. වැරදිච්චව තමයි ගුරුවරයා වෙලා ඉස්සරහට යනවා. යනකොට යනකොට තමයි ඉතින් ඒ අර විදිහම පරියන්කෙත් ඔන්න හුස්මත් එක්ක හිටියා. හුස්ම හොඳට බලාගෙන ඉන්න පුළුවන් වෙනවා. අර සිතුවිලි වේදනාවලත් එක රණ්ඩු කරලා ඉවරලා ගුරුණන් පස්සේ හුස්මත් ඊට පස්සේ බලාගෙන ඉන්නකොට ඔන්න ඒකේ රණ්ඩුව තීරෙනවා. ඒකත් ටික ටික ඔන්න හැංගෙන්න පටන් ගන්නවා බලන් ඉන්නකොට. ඔය විදිහට මේකෙත් ඔන්න ටික ටික අර රසයන් අඩු වෙලා යන්න පටන් ගන්නවා. තාගදේශ අඩු වෙන අඩු වෙන. ඒ නිසා ඒ නීරස කමල ටික ටික අරන් යනවායි. අරන් යෑම අවදි වීම තමයි අපි මේ කරගෙන යන්නේ. ඒ නීරස කමට නියම විදිහට අවදි වුණොත් අර කලින් කිව්වා වගේ වාර්තා ආගෙන වගේ එන ඒ ආතතිය දවන් තවන පෙළෙන නීරස කම්මැලි ගතියට බාර ගන්න එහෙම නැත්නම් ඒවා ඒකේට සතියට අල්ල ගන්න දැන් තියෙන මෙන්න මේ ස්වභාවය කියලා දැනුවත් වෙමින් යන ස්වභාවයක්. ඒකත් ස්ථිර එකක් නෙවෙයි. ඒකෙත් මේ මොහොතක් මේ මොහොතේ නීරස නැ ඊළඟ මොහොත නීරස වෙන්නේ කොහොමද? ආදි වශයෙන් මේක මොහොතක් පාසා මේක තියෙන හැටි දිහා හොඳට අවධානෙන් බලාගෙන ඉන්න ස්වභාවය තමයි හදා ගන්න. ඒකේ අමාරු ඉතින් චිත්තක්ෂණ කීපයක් තසුළු වෙලාවක් ඉන්න එක තමයි මුලදී කෙරෙන්නේ නැගිටිනවා. නමුත් මේක තමන්ගේ සැබෑ නිවහන කරගන්න එක තමයි බුදු පියාණන් වහන්සේ අපට ලබා දෙන්නේ. ඒක එකපාරට වෙන්නේ නැහැ. ග්‍රීස් ගහේ නගිනවා වගේ පළවෙනි එක්කෙනා නගිනකොට මුළු ගහම ග්‍රීස්. ඉතින් පහළ ඉඳන් උඩට ග්‍රීස්. තියා බහින්නේ ග්‍රීස් ටිකක් අරගෙන තමයි ලිස්සලා වැටෙන්නේ. එතකොට ඊළඟ කෙනාට තව අඩු ගොඩක්. අන්න ඔය විදියට අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා එහෙම උඩට ගිහිල්ලා වැටි 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 තමයි ගහ සුද්ධ වෙවි වෙවි ඉතින් අවසානේ කොටිය ගන්න තැනට දක්වා ගහ සුද්ධ වෙන්නේ ග්‍රීස් ගහ. ඒ නිසා ඒ මුල් ටිකේ එන ග්‍රීස් වල වැටිල්ල සිද්ධ වෙනවා. ඒ නිසා අවසානේ තමයි ඒ කොටිය ගන්න තැනට යන ස්වභාවයේ වැටිලා නැගිටලා දැකලා මේ විදිහට පුහුණු වෙලා එහිය වඩලා වැරදිලා හරි ගිහින් මමම කාලයක් කරගෙන යද්දි නිදිපතා කරගෙන යනවා. ඉතින් අර මේ සෝතාපට්ටි අංග බුදු පියාණන් දේශනා කළ තියෙන සාරා මේකට අදාළ වෙනවා. මේ කාරණේ පිළිබඳවම අහගන්නෝ සුතය ගාල්‍යාන මිත්‍ර ආශ්‍රය බුදු පියාණන් වහන්සේගෙන් සද්ධාර්ම ශ්‍රවණය කියලා එකායන මාර්ගය පිළිබඳව මේ විදිහට කළ යුත්ත පිළිබඳව මේකේ එල්ලිලා ඉන්න මේ කොහොම හරි මේකම කළ යුතුයි කියන කාරණේ අහගන්නවා. ආන් මේ විදිහට ඒක තේරුම් ගත්තගෙන ඔන්න යෝනිසමනසකාරය පාත්තුන නැවත නැවත කයට නැවත නැවත තමන්ගේ ඉරියව් වෙනස් වෙන හැටි ඉරියව් මාරු මේ ආදි සේරම බලාගෙන ඉන්න හුරු වෙනවා. ආන්නේ විතරක් මදි ධම්මානුදම් පටිපදාවත් අවශ්‍යයි කියලා. එහෙනම් මේක දිගට පවත්වන්න ඕන. දිගට පවත්වන්න ඕන. පරිවරයක් වෙනකම් පවත්වන්න ඕන. ඉතින් ඒ නිසා ආන්නේ විදිහට ගත කිරීම තමයි තියෙන. ඉතින් ඒක අහපු ගැටලුවට උත්තරේ හිටියට ඉතින් නීරසකම එනකොට ඒකට සතිමත් වීම. එතකොට නීරසේ අතර කැමති වෙන දෙයක් නැහෙනේ. ඒ නිසා නීරස බවට එක කැමති වීමත් එක නිර්වචනයක්. හැබැයි දැන් choices වෙනස. ඒ කියන්නේ තමන්ගේ තේරීමක් නැහැ කියන. තේරීම කියන නීරසකම තේරලා ඒකට මං සතිමත් වෙනවා කිව්වත් එතන මේ choiceless වෙන්නේ නැහැ. ඒකට choice එකක් තියෙනවානේ. නීරස බවට මං එකඟ වෙන්නේ නැහැ. කැමති වෙන්නේ නැයි බාර ගන්නයි හදන්නේ. එහෙම ගන්න නෙමෙයි. මේ පටන් ගන්නකොට විඳන් තියෙන සියලු දේට කැමති වෙන්නේ. එහෙම නැත්නම් බාර ගන්නවා. දැන් තියෙන්නේ මේකයි කියලා දැන ගැනීම. වර්තමානයේ මේ දැන් සද්දයක්. දැන් සිතුවිල්ලක්. දැන් රාගයක්. දැන් දේශයක් දැන් සමහරට මෝහය මෝඩ අදහසක් කියලා ටික ටික මේ දේවල් එක එක අහු වෙන වෙලාවේ අසු වෙනවනම් ඒකත් ඉතින් චොයිස්ලස් වෙනස් වල පත් වෙන මොකද ඒවා තියෙන විදිහටම බාර ගන්න නිසා දැන් වික්ෂිප්ත මනසක් තියෙන කිසිම එකක බවක් නැහැ සමාධිකත් එකක් නැහැ හිතේ දැනගන්නකොට මේකට චොයිස් එකක් නැහැ මේ දැන් තියෙන දේ දන්න එක දන්නේ නිසා සතිය කියන්නේ මේ තියෙන දේට බාර ගැනීම අවදි වීම දැනුවත් වීම. හැබැයි මේ මොහොතේ ඉස්සෙල්ල එක නෙමෙයි ඊළඟට වෙන්න තියෙන එක නෙමෙයි. ඊයේ එක හෙට එක නෙමෙයි. මේ දැන් තියෙන සද්දේ. මේ දැන් දකින රූපේ. මේ දැන් දකින අහන දැනෙන දැනගන්න සුවඳ දැනෙන පහස හිතට දැන් එන අරමුණ හිතුවිල්ල. මෙන්න මේ විදිහට මේ මොහොතේ මේ දැන් වෙන දෙයට අවදි වෙනවා. ඒක බාර ගන්න එක තමයි චොයිස්ලස් එකස්. කියන්නේ ඒකට යන්න බෑ. කයට හිත තියලා පුරුදු කළා, හුස්මත් එක්ක ඉඳලා පුරුදු කළා, සක්මනක් කළා පුරුදු කළා, එදිනෙදා වැඩ කළා පුරුදු නැති කෙනෙකුට ඒක කරන්න බෑ. මොකද ඒක මේ හිතලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. කිව්ව පළියට හෝ පොත් කියව පළියට හෝ හිතපු පළියට බෑ. භාවනාමය ඥානෙත් තොන් සුත්තමේ චින්තාමේ විතරක් මදි. භාවනාමය ඕන. ඇත්තටම භාවනාමය කියන්නේ මොන වැඩි අවදානින් ඉන්න choices ඔය යන පවත්තන එක ඒකට පුහුණු වීම. ඉතින් යන්නේ තුනම එකතු වුණොත් තේරෙන පටන් ගන්නවා. ආයේ දවස්වල මම choice එකක් ඇතුවයි කියලා. මේකට මේකට කැමති වුණා මේකට අකමැති වුණා. හරි ගියා වැරදුනා කියලා එකක් තිබුණා. දැන් එහෙම එකක් අඩුයි. එහෙම ගතියක් නැත්තේ නෑ වෙනෝවේ අඩුයි. මේ විදියට 80ටවත් වෙන වෙලාවෙදි choice තියෙන හැටි දකින්නවා. 100 තියෙන වෙලාවෙදි ඒකකටවත් විශේෂ ඇදීමක් නැති බව දකිනවා. දැකලා මොදෙට සක්මණේ පරියන්කේ තමන් ගත්තපු හොඳම සමතුලිතයන් එක්ක සාපේක්ෂව මොන එදිනදා ජීවිතයේදී අහුවෙන හැටි දකිනවා. තීන තකතිරුකම් පේනවා. ඊට පස්සේ ওই දෙකේ ගැටෙන් හදන මේ අර විදිහටම ඉන්න බැරියයි. දැන් භාවනාව ඉන්නකොට නම් ওই රාගයක් ද්වේෂයක් ආවට ගණන් ගන්න නැති වෙලා යනවා. හැබැයි වැඩ කරනකොට එදිනදා අහුවෙනවා. ඒවත් එක්ක ගත කරන්න වෙලා ක්‍රියා කරන ප්‍රතිචාරයක් දක්වනවා කියලා මේකට එනවා ගැටීම් මේ දෙකත්. යන්නේ විදිහට ඒ දෙකත් බලාගෙන ඒකේ ස්වභාවය නිවරණත් එක්ක ගත කිරීම හැටි මේක ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන වෙලාවේ තියෙන ඒ ඝර්ෂණයට මුහුණ දෙන හැටි කියලා ඒ දෙකෙත් තම හිත පවත්වන්න ටික ටික හුරු වෙනවා. ඒකටත් එතකොට තියෙන චොයිස් එක නැති වෙගෙන නැති වෙගෙන යනවා. ඒක ඒ වෙලාවේ ඒව දන්නවා මේක මේ වෙලාවේ දන්නවා කියලා ක්‍රමක්‍රමයෙන් මේ දැනුවත් භාවය හදාගෙන ඉස්සරහට යනවා. යන්න 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 තවන්ට මේ තේරෙන පටන් ගන්නවා පැහැදිලි බව. මොකද්ද මේක තමයි. එහෙනම් මේ choiceless awareness කියන්නේ එකක්වත් විශේෂ නැති නැත්නම් අපන්නක ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාව. කිසි දෙයකට විරුද්ධ වෙන්නේ නැහැ, බාර ගන්නෙත් නැහැ. ලොකුවට තියෙන දේ බාර ගන්නවා. දැන් මේ වෙන දේ බාර ගන්නවා. එච්චරයි. විරුද්ධ වෙන්නේ නැහැ, ප්‍රතිචාර දක්වන්නේ නැහැ. විරුද්ධ ප්‍රතිපදාවක්. يعني ඒක තමයි තේරුම් ගනිමින් යන්නේ.
එහමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං. සර්ණස් දැන් අර එතකොට ඒ හිතේ දැන් දෙයක්කට ප්‍රතිචාර දක්වන්නේ ඒකට අපි තියෙන මොකද කැමැත්ත අකමැත්ත අනුවනේ. දැන් ඒක කැමැත්තේදී හිත ඇතුලෙන් ඒකට යමක් කැමති ඉඳ ඒක ගැන කතාවක් ගොතනවා, නැත්නම් කැමති ඉඳ කතාවක් ගොතනවා. ඒකේ කතාව දිහා විවෘත මනසකින් බලන් ඉන්න පුළුවන් එක තමයි වහන්සේ මේ පැහැදිලි කරේ. චොයිස් එකක් නැතුව ඉන්නවා කියලා කියන්නේ කතාව ගොතන කොහොම හැබැයි ඒක දිහා තමන් ඒ කතාව ගොතන හැටි බලාගෙන ඉන්නවා. ඒක මට තේරිච්ච විදිය වහන්සේ කිව්ව විදියට.
ඒ කතාව ඉතින් ගෙතෙනවා. ඒ බලන් ඉන්නව නම් ලොකුවට ගෙතිගෙන යන්නේ නැහැ. ඒ තුනත් ඒක පේනවනේ. ඉතින් ඒක තමයි මේ එන්නේ එදිනෙදා ජීවිතයේදී දිග වැඩි. සිහිය කියන්නේ හොඳ පවත්වන වෙලාවෙදී ටිකක් අඩුයි. නමුත් දෙකේම වෙනසක් නැහැ කියන එක අපි දැනගන්න ඕන. සිහියෙන් නම් ඉන්නේ කියලා එච්චරයි. ඒකේ මේ වින් කරන්න යන්නේ නැහැ. ඉතින් ඒක මේ දැන් කතාව ගෙතෙනවා කියලා ඒකට මේ කැමැති අකමැති නිසා වෙනවා කියන එක අපි එක මේ මේ ප්‍රශ්නයක් කරගන්නේ. මොකද මේක ටිකක් ගොඩක් අය විමසන එක එකපාර කිව්වම ආපහු ගිහලා පොත පෙරලා බලනවා. මේක බුදු පියාණන් වහන්සේ දේශනා කරපු නිසා අපි මේක අදහනවා. අය දැනගන්න තියෙන මේ කැමැත් අකමැත්ත කියන එක නැති වෙන එකක් නෙමෙයි. දැන් මේ කතා කරා වගේ කැමැත් අකමැත්ත ඇති වෙනවා, ඊළඟට කතන්දරයකට එනවා. ඒක හරි. ඉතින් කැමැත් අකමැත්ත කියන එක බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී තුන් ගොල්ලා ගැන. පුතඥයා, සීකයා, අසීක රහතන් වහන්සේ ගැන. පුතඥයාට මොන ඒ අරමුණක් දැක්කහම මනාපමනාප පහළ වෙලා එයා ඒ වයින් කෙලෙස් හදාගෙන ඒවයි කෙලෙස් ගොඩේ දඟලලා පව් කරලා අකුසල් කරලා සංසාරේ දික් කරගන්න. ඒ වගේම සේක සෝවාන් සකදාගාමි කියන මට්ටම් එනවා මනාපමනාප පහළ වෙනවා. පහළ වෙනකොට ඒක සිහිය පිහිටනවා. අර කලින්ම වார்த்தාවෙත් මතක් කරා යාමින් ලැජ්ජාව ඇති වෙනවා කියලා. අට්ඨියති හරයි හරයති jigucchati කියලා තමයි ඒක සඳහන් කරන්නේ. ඒ කෙනාට පිළිකුලක් ඇති වෙනවා. නිකම් මේක ඉක්මනටම හැර දාන්න නම් ගොඩක් වෙලා තියාගෙන ඉන්නේ නැති ගතියක් තියෙනවා. මොකද ඒක මේ අපි හිතන පිළිකුල චිකේ අනිච්චන් දුක්ඛන් සංසාරේ පල්ලික් මෙරලා මහපාරේ චිහ ගුණ පංචස්කන්ධ එහෙම එකක් නෙවෙයි. අර මේ කැමැත් අකමැත් ඇති වෙනකොටම මෙයාට සිහි හසු වෙන නිසා අන්න කැමැත් අකමැත් පහළ වෙනවනේ. මේවා නිසා නේද ඉත ඉස්සරහට ගිහිල්ලා සතන්දරේ කුද්දකුවට හැදීගෙන ඊට පස්සේනේ සිල් බින්දලා එහෙම නැත්තා සංසාරේ දික් කරන මහා කෙලියට යන්නේ කියලා හසු වෙන. ඒසේක එතකොට රහතන් වහන්සේටත් අරමුණක් මුණ ගැසුනම මනාපමනාප ඒ තුන්වෙනි එක මනාපමනාප මනාප අමනාප තුන්වෙනි එක මනාපමනාප. ඒ කියන්නේ මනාපවත් නැති අමනාපවත් නැති කියන තුන්වෙනි මේ විදිහට මේ තුන් දෙනාට මේක ඇති වෙනවා කියන මේ සිතු මේ තුන මේ ධර්මතා රහතන් වහන්සේටත් මේ තුනම ඇති වෙනවා කියන. කැමැත්ත අකමැත්ත කැමැත්තක් නැති අකමැත්තක් නැති ස්වභාවය. අරමුණක් කෙරෙහි රහතන් වහන්සේට ඒ අරමුණ සුභ විදිහට බලන්න පුළුවන්. ඒ වගේම ඕනනම් අසුභ විදිහට බලන්න පුළුවන්. ඕනනම් අසුභ සුභ නැති මධ්‍යස්ථ විදිහට බලන්න පුළුවන්. අරහත් විකූර්ණිය තියෙනවා කියලා ඒකේ විශේෂ වෙන්නේ රහතන් වහන්සේට. නිසා ඒ කැමැත්ත කැමැත්ත කියන ධර්මතාවය නැති වෙන එක නෙවෙයි. ඒකත් එක්ක ඉස්සරහට යන ස්වභාවයන් ටික තමයි වෙනස් වෙවි යන්නේ. සතියත් එක්ක ඒකම ධර්මතා සතියට අල්ල ගන්න පුළුවන්. පුරේ හසු වෙන්න අපි අර පව් කරන පැත්තෙන් ඉස්සරහට එනවා. ඊට පස්සේ අර ලැජ්ජාව හත්ති ඉතිහාසී ගුච්ඡති කියලා මේක ට්‍රේනක් මේ මට තාම මේක වෙනවනේ, තාමත් මෙයා වෙනවනේ කියලා මහා බිඳවිල්ලක් පශ්චාත්තාවපයක් මේ බෙල්ල වෙලා දාගන්න හැදීමක් නෙමෙයි. නමුත් දැනගන්නවා තාමත් මේක වෙනවා, ඔන්න තාම වෙනවා කියලා අට්ටිටි හරාචි ජිගොච්චි. ඊට පස්සේ රහතන් වහන්සේ මොන බළු බෙට්ටක් දැක්කා, මේක දුම ලස්සනයි, මේක තියෙන හැඩය මේක දැන් මම තෙදින්නේ මේ මොහොතේ මේ දකින්නේ සුන්දර දෙයක් කියලා ඒක ඒ සුභය නැත්නම් ඒකේ තියෙන අසුභය මේක ජරාවක් පිට වෙච්ච එකක්. ලෝක ස්වභාවයේ තියෙන ඒ ජරා ස්වභාවය කාටත් පොදුම ජරාවක්. නැත්තම් බලු බෙට්ට දැක්කා දැක්කා විතරයි බලු බෙට්ටක් පමණයි. එච්චරයි. ආදි වශයෙන් ඕක ඒ විදිහට යනගත්තා. තියෙන හැම තියෙන දෙයක් තියෙන මේ කැමැත්ත අකමැත්ත කියන එක මනාප මනාප තවපැත්තකින් තමයි ඔය කැමැත්ත අකමැත්ත කියනකොට නිර්වචනේ වෙනස් වෙන පුළ මම මනාප මනාප තමයි ඉතින් බුදු පියාණන්ගේ වචනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් මනාප කියන කැමැත්තනේ ඒක තමයි යන්නේ. ඒ නිසා මේ ඒක නැති වෙන්නේ නැහැ. ඒක අපි දැනගන්නයි තියෙන්නේ සිහිය කියනකොට මේ දේවල් අල්ලගන්න පුළුවන්. ඉතින් මෙන්න මේවාට යන්නේ නැති තාක් තමයි ඔය මේ භාවනා ලෝකේ විකාර මනස්ගත ගොඩාවක් තියෙන්නේ. මොකද මේ ධර්මතා නැතුව අර ඊට එහා තියෙන දේවල් අරගෙන ප්‍රපංච කර 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 ඒවා නැවත නැවත වමාරමින් කියෝ කියෝ භාවනා කියලා එක හිතාගෙන අනිත් අයටත් ඔළුවට දදා තමනුත් ඇන්දිලා දෙපැත්ත මන්දගෙන මාර්ගඵල ලබාගෙන මේ අපිමයි හරි මේ අනිත් අය වැරදි කියලා මේකමයි හරියන්නේ අනිත් ක්‍රම ඔක්කොම වැරදි කියලා දෘෂ්ටිගත වෙමින් යන ස්වභාවයක් මේ තියෙනවා ලෝකෙ. මොකද හේතුව සතියට මුල් තැන නොදීම කියන කාරණයක් එක්ක. ඒ නිසා මෙහෙම එකක් තමයි ඔය කැමැත්ත අකමැත්ත සම්බන්ධයෙන් එන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පින්. අනේ තාමත් තක්කෙසවිලා නැහැ වගේ බලාගෙන ඉන්නවා. නදීප් ඔබට අවස්ථාව තියෙනවා. දැන් සමනස වාසේ පැහැකර පැහැදිලි කිරීම ඉතාමත්ම සවිස්තරාත්මකයි. බොහන්තර බොහොමත්ම පින් තෙරුවන් සරණයි.
බොහොමත්ම පින් බන්දුල මාමා. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ ඔය ධර්ම කාරණාවක් පොඩ්ඩක් පැහැදිලි කරගන්න. ඔය නීරස බව කියන එකමද ස්වාමීන් වහන්සේ විරාගය කියන දෙයින්ම අදහස් වෙන්නේ? එතකොට සතර සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන පදයක් තියෙනවා මට මතක නැහැ ස්වාමීනි. විරාගානු පස්සති විහෙරති කියන දේද ස්වාමීන් වහන්සේ එතන සඳහන් වෙන්නේ කියලා පොඩ්ඩක් මං වචන කිව්වා හරියට දැන්නේ නැහැ ස්වාමීනි. අන්තිම එක ඒකද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීනි. බොහොමත්ම පිං.
ඔව් ඒක සතිපට්ඨානේ නම් විරාගය තියෙනවද කියන එක මට ඇත්තට ඔළුවේ නෑ. ඔක හැබැයි තියෙනවා මේ ආනාපාන සති සූත්‍රේ නම්.
ඒක වෙන්න ස්වාමීනාස මම සමා වෙන්න මට වැරදෙන්නේ නැති. එහෙනම් මම ওই වචනේ අහලා තියෙනවා ස්වාමීනාස විරාග
ආනාපාන සති සූත්‍රේ වෙනම යනවනේ බුදුකාම ආනාපාන සතිය මේ සතිපට්ඨානේ තියෙන ආනාපාන සතියක්. ඒ වගේම මේ ආනාපාන සති සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒකෙත් මුල කොටස් විදිහටම හොඳට දිග කොට හුස්ම බලනවා. ඊට පස්සේ මුළු හුස්ම සංසිඳීම මේ මුළු කයේම හුස්ම පිළිබඳව අවධානයෙන් ඉන්නවා කියලා සබ්බකාය වට සංවේදී කියනවා. ඊට පස්සේ මේ හුස්ම සංසිඳුවමින් ආස්වාස ප්‍රස්වාස කරයි කියලා ඊළඟ පැත්ත පෙන්නනවා. එතකොට හුස්ම සංසිඳීම පැත්තේ අදහස් කරන්නේ. එතකොට මේ ප්‍රසම්බයං කාය සංකාරං කියලා ඊට පස්සේ දේශනා කරනවා මේ හිත පැත්තට. මේ ඒක යනවා ආනාපාන සති සූත්‍රයේ මේ හිත පැත්තට යනවා. මේ ප්‍රසම්බයං මේ කාය සංකාරම් පටන් ගත්තා. ඊට පස්සේ කෙලින්ම ප්‍රසම්බයං චිත්ත සංකාරං කියලා, ඒ කියන්නේ සංඥා වේදනා කියන එක තමයි චිත්ත සංකාර කියලා තමයි නම් කරන්නේ. ඒවා සංසිදුවමින් ආස්වාස කරයි පස්වාස කරයි කියලා. ඊට පස්සේ ඒ විදිහට හික්මිනව බව කියනවා. ඊළඟට මේ ප්‍රමෝදයෙන් උඟ අභි ප්‍රමෝදයක් ඇති වෙනවා කියනවා. ඒකත් එක්ක ආස්වාස පස්වාස කරමින් හික්මිනවා කියනවා. ඊළඟට මේ විරාගය එක්ක හික්මිනව නිරෝධානුපස්සීව විරාගානුපස්සී කියලා සඳහන් කරනවා. මේ විදිහට එකෙන් එක එකෙන් එක සඳහන් කරනවා. ඒ විරාගය නිරෝධය ඊට පස්සේ පටි නිස්සග්ගාන පස්සේ, ඒ කියන්නේ එනේන ඒවට ඇලෙන්නේ නැතුව පටි ප්‍රති ඒවා නිස්සරේ කරගන්නේ නැතුව ඒවයි ඔස්සේ යන්නේ නැතුව ගත කිරීමක් කියන එක පෙන්වනවා. ඉතින් ඔය ගමනම තමයි ඒක අර තව පැත්තකින් පෙන්නන මේ ගමනක්. ඒ කියන්නේ අපි දැන් සක්මනේ අඩිය තියලා ගමන් කරන කෙනා ඊට පස්සේ යනවනේ හොඳට සිහිය වැඩිලා ඉදිරියේදී යද්දි 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 නීරසව ගත කරන ගතියක් එනවා. දැන් හදත් ප්‍රකාශ වුණා. ඒ වගේ එකම ධර්ම ප්‍රභ මේ ක්‍රමවේදය විස්තර කරන තව විදිහක් විතරයි. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රෙත් ඒක තියෙනවා. අත්ති කායෝති ආවනස සති පච්චපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙර නැචකින්ච ලෝකේ උපාදී. මේ කයත් එක්ක හොඳට සිහිය පිහිටගත්ත කෙනා අත්ති කායෝති ආවනස සති හොඳට මේ කයට සිහිය පිහිටපු කෙනා වර්තමානයේ පච්චපට්ඨිතා හෝති වර්තමානයේ මොන්න පිහිටන්න පටන් ගන්නවා. ඇයි දැන් කයේ මේ වෙලාවෙනේ අවිතරනේ දන්නේ. යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්. ඒක ඥානය පිණිසම හේතු වෙනවා. පිහිටි සතියක් සඳහාම හේතු වෙනවා. එන්නත් ඉදිරියට සත්තම්පජන් ලක්කම එක යනවා. අනිසීතෝච විහෙරති. අන්න එතකොට මොහොකටවත් නිස්රය කර වෙලා නැහැ. සද්දෙකට නිස්රය වෙලා ඇලෙනවා නෙමෙයි. රූපයකට ඇලෙන්නේ නැහැ. කයට උනත් ඇලෙන්නේ නැහැ. ඔහේ විදිනවා සිද්ද වෙන දේ බලන්න. අන්න මේ වගේ නිස්රය නොවි පවතීමක් තියෙනවා කියලා. අන්නේ අනිශ්චිතෝජ විද නචකින්චි ලෝකේ උපාදි. ලෝකේ උපායක් දානයක් අද ගැනීමක් ලෝකෙට බැඳීමක් ඒ මොහොතේ වෙන්නේ නැහැ. අන්න එහෙම කාලයක් ගත කිරීම අපිට සතියෙන් තමා ලබා දෙන්නේ. අන්නේ ලබාගත් පුහුණුව තමයි එදිනදා ජීවිතයේ දේවල් එක්ක අනිශ්චිතව ඉන්නව නම් මොහොතකට හරි අපිට ඒ උදව්ව අදලා දෙන්නේ. නිකන් හිතලා ගන්න බෑනේ. දැන් මේවා කොච්චර කතා කරත් ඇහුවත් පොත් ලිව්වත් පොත් කියෙව්වත් බණ ඇහුවත් බණ කිව්වත් කරන්නේ නැත්තම් කළා ඒක අත්දැකීම නැත්තම් එදිනදා ජීවිතේට ඒක ගන්න බැරි වෙනවා. ඒ නිසා ඒ කිරීමමයි වැදගත්. එතකොට එන ඒ දෙයක් තමයි ඒ ස්වභාවී ධර්මතාවයක් තමයි එකක් විරාගය. නොවැල්ම. නොවැල්ම පිහිටනවා. ඒ කියන්නේ නිශ්චය වෙන්නේ නැහැ මොකටවත්. ඉතින් නිශ්චය වෙන්නේ නැති තාක් අරකින් රසෙ විඳින්න බැරි වෙනවානේ සද්දෙන්. ඊට පස්සේ රූපෙන් රසෙ විඳින්න බැරි වෙනවා. ඒක හොඳට මේ මට නම් මතක එකක් තමයි ඉස්සරම මේ දිලි කාලේ කියන්නේ මේ දැනුත් ඔය තීම් බැලෙනකෝ බැලෙනවනේ සින්දුවක් හරි මේ ඇහෙන වෙලාවට මේ මට හොඳට මතක එකක් තමයි මම මේ දිලි කාලේ බැලුවා මේ අද ඔය පරක් වෙලා බැලුවේ ගන්න ගොඩාක් ඒ දවස් වල එනකොටම බලන්නේ නැහැ ඉස්සරම ගොඩාක් පිස්සුව තුන හින්දි මට දැන් පහුවෙලා මේ වට එන්න උනන්දුව නැති වෙලා මේ ටිකක් භාවනා එහෙම නැත්නම් අඩු වුණා සිහිය අඩු කාලෙක හොඳට බැලුවා චිත්තපටියක් ෂාරුක් ඛාන්ගේ දොන් බලනකොට මේ හරි රසවත් හරියට මේක මේ සතුට විඳින්න පුළුවන් මේ රසය චිත්‍රපටියම හැබැයි ටිකක් මේ භාවනා කියන්නේ ටිකක් වැඩි වෙච්ච එහෙම නැත්නම් සිහිය වැඩිම ටිකක් වැඩි වුණා ඒ ගස් කීපය තුළ ඒකෙදි දානකොටම අර පැය භාගයක් වගේ යනකොටම අර ධර්මතාව ටික නිකන් ඉන්නවා ඉතින් කියාම කියලා දැන් අර කිසිම රසයක් නෑ තව පැය කීයක් තියෙද තව කොච්චර කාලේ නාස්තියක් දැන් කියලා එනවා. එතකොට තේරුණා මේකේ දැන් මේ හිතෙන්න ගත්තා දැන් අර රසය විඳින්න දැන් බෑනේ මේකේ. අන්න තණ්හාව නැති වෙනකොට තියෙන අකමැත්ත තණ්හාවට තියෙන ආසාව. තණ්හාවට තියෙන තණ්හාව. එහෙනම් තණ්හා නිසාය තණ්හම් පජහත. තණ්හාව ඇති කරගන්න ඕනේ. මොකීටද තණ්හාව නැති කරනවා මං කොහොම හරි කියලා ඒකට දැඩි තණ්හාවක් ඇති කරගන්න. තණ්හා නැති කිරීම සඳහා මාන්නය නැති කිරීමට මාන්නයක් ඇති කරගන්න ඕන නරුවනම් මටත් පුළුවන්. මොහොත් කොහොම හරි තණ්හාව නැති කරමු. මොහොත් මේ විදිහට මේව අතාරිනුයක් වුණා මට. දැන් එහෙම ගිහිල්ලා තමයි මාන්න නිසාය මානම් පජහත. මානෙම්මයි මාන්නයක් හදාගන්නව නැති කරගන්න. හැබැයි ඉතින් මෛතුණින් නම් මෛතුණ ඇති කරන්න බෑ කියලා බුදුන්වහන්සේ දේශනා කළා. වැඩිය කළා මේ කවද හරි ඉවර කරනවා කියලා මෛතුණ නම් එහෙම හිතන්න යන්න එපා. ඒක කොහොම හරි බ්‍රහ්මචාරියට දාගන්න උත්සාහ කරමු. ටික ටික මේ ගිහින් ද එහෙම අත්‍යවශ්‍ය නැහැ පංචශීලයේ රැක්කම හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඒකේ අමතර එකක්. ওই විදිහට තමයි අර විරාගය කියනත එකක් ඉතින්. කියන නිරෝධය ඊට පස්සේදී කැඩි කැඩි යන හැටි නැවති යන හැටි මේක ඉවර හැම එකෙම ඉවරේ බලන්නේ. ඊට පස්සේ එතනින් උන්නේ පටි නිස්සක් ගන්න පස්සේ. ඊට පස්සේ ඉතින් ඔය ඔක්කොම තියෙනවා එක්ක නැහැ. ඉතත් එකයි මේක මේ ප්‍රතිග්‍රහණය කරන්න. එහෙම නැත්නම් මේ ඒ දැන් තියෙන ගලණේවත් නිස්රය කරන්න. ඒක බලන් ඉන්නේ මම කියලා වක්වත් එහෙම අදහසක් සංඥාවක් නැහැ. ඒ සංඥාව ඇවිල්ලා නිකන් මේ සංඥාවක් නැහැ වගේ. ඒ වගේම මේ හැබැයි සී නැති වෙලා නෙවෙයි නිින්ද ගිහිල්ලා මැරිලා නෙවෙයි. ඒ වගේ සංඥාවක් එක ඔය නිකන් අපි කයෙන් පටන් ගත්ත එකක්. ඒ කියන්නේ හොඳට මේ ධාතු ස්වභාවයන් තේරිලා ආපු තැනක්, ඒවට සාපේක්ෂව ලබන තැනක්. ඒ කියන්නේ ඉන්න බව දන්නවා අඩුම. එහෙම ස්වභාවයක තියෙන්නේ. ඉතින් ඒ නිසා එකක් තමයි විරාගය කියන්නේ, කම්මැලිකම ඊරසකම කියන්නේ. ඉතින් ඒක බාර ගන්නකොට ඒක අනිත් පැත්තට යනවා. තියෙනවා ඒක සතුටක් සැපයක් බවට පත් වෙනවා. ඉතින් ලෝකෙ තියෙන ලොකුම සැපේ බවට පත් වෙනවා. මොකද විඳින්න තියෙන සියල්ල දුක නිසා. ඒ විඳීමක් ඇති එක සැපක් වෙන නිසා. එමයයි ඒක කියන්නේ. ඒ විවිධාව තමයි විරාගය. නිබ්බිදා විරාගයට හේතු වෙන්නේ නිබ්බිදා අවබෝධයෙන් කලකිරීම. ඒ හොඳට පෙනිපෙනි වෙන අතහැරීම කලකිරීම තමයි නිෂ්ඨ වීම තමයි විරාගයට හේතු වෙන්නේ. අතර විරාගය ආවන් පස්සේ කිසිම දේක රසයක් එහෙම නැහැ. හැබැයි කටයුතු කරගෙන යන්න බැරි නැහැ. ඒකයි වෙනස. කලකිරිලා වැඩ කරන අයගේ වෙන්නේ පුතජන ස්වභාවය කලකිරීම කියන්නේ. දමල ගහලා තැහැරීමනේ. එල්ල තරහ වුණාම කොල්ල තැහැරීහාම මහාන වෙන එකනේ. ඒකනේ අපි දන්න විරාගය. මේක එහෙම එකක් නෙමෙයි.
හොයි ස්වාමීන් වහන්සේ, තමයි පොඩි කාරණාවක් පැහැදිලි කරන්න අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ කිව්ව දැන් පිටපටිය බලාගෙන ඔය සතිය වඩනකොට වඩන්න ගත්තට පස්සේ ටික වෙලාවකින් මේ එපා වීම තුනයි කියලා මේක දැන් කොයි වෙලේ ඉවරෙන්නේද? දැන් ඔන්න ඔය වගේ ස්වාමීන් වහන්සේ අර දීර්ඝ වෙලාවක් තියෙන ඔය ඒ විරාගය හෝ එපා වීම හෝ එපා වෙන ගතිය සහ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ සිතුවිල්ලක් වෙනස් සිතුවිල්ලකට මාරු වෙනකොට ඇති වෙන ඔය එක විදිහම දේ ස්වාමීන් වහන්සේ නම් සිතුවිල්ලකින් සිතුවිල්ලකට ඉරියව්ව මාරු කරනකොට ඔය සිද්ධි දෙක කොහොමද ස්වාමීන් වහන්සේ ගලපන්නේ?
සිතුවිල්ල හිතුවල මාරු වෙන කොටයි ඉරියව්ව මාරු කරන්නේ.
අනිත් එක ස්වාමීන් වහන්සේ අර කිව්වේ ඔය චිත්‍රපටියේ බලාගෙන ඉන්නකොට දැන් ඉවරයි කියලා, ඒක දිහා ගොඩාක් වෙලා මේ පා වෙලාවක් තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? අන්න දැන් අපි හිතමු අපි ඔය සක්මනේදිත් ඔක තියෙනවා. දැන් මේ දැන් එපා වෙලා වෙන්නවා ඊළඟට පරියන්කෙදිත්. නමුත් ස්වාමීන් සමහරට අර හොඳ මම කියන විදිය හරිද නැහ හොඳම සතියක් තියනවා නම් සමහරලාට තේරෙනවා මේ හිතන දේ පේනවා. ඒක මාරු වෙච්ච ගමමුත් අර විදිහම ඒ සිද්ධිය වෙනවා ස්වාමීන් වහන්සේ. එපා වීම වගේ ආපහු වෙන්න වෙන අරමුණකට යනවා. අර එපා වීම නිකන් අමතක වෙලා වගේ තියෙනවා. ආයේ තව මොකක් හරි අරමුණකට යනවා. ඔය විදිහ අර අරමුණ කැඩි කැඩි යනකොට ස්වාමීන් වහන්සේ අර නිකන් හෝල්ට් වගේ බස් හෝල්ට් වගේ ඔය එපා වීම ටික තියෙනවා ස්වාමීන් වහන්සේ.
ඔය ඒක මෙහෙමයි. දැන් අර අපිට ඔය අර වැදගත් වෙන්නේ අර ඔය වගේ ධර්ම කාරණයක් තේරුණාම ඒක අත්විඳින ලැබුණාම ඒක සතියට අහුණාම ඉතින් අපි සතුටක් තියෙනවා. විරාගයක් අසු වුණාම නිරෝධයක් මේ හොඳට මේ එපා වීමක් තේරුණාම මේ එනවනේ සිතුවිල්ල අපි මේක අපිරි වෙච්ච හැටි. දැන් මම උනත් මතක් කරන්නේ චිත්‍රපටියේ රස විඳපු එකට වැඩිය හොඳයිනේ මේ අතෑරිච්ච එක වගේනේ මතක් කරන්නේ නෑ. ඉතින් මේක දෙකම ධර්මයේ දෙකේම තිබුණා. මේකේ තණ්හාවත් එක්ක මේක රස විඳිනවා ධර්මතාව ටිකක් යනවා. අසිහිය වැඩි වෙලා ඒකත් අසිහිය කියන්නේ ධර්මයක්. මේක සිහිය වඩන නිසා බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ නිසා ලැබිච්ච ප්‍රයෝජනයක්. අරකින් අර විඳවන විඳවිල්ල වෙලාව අඩු වෙනවා ඉක්මනටම. ඒක ඇත්තට විඳව සැප කියලා හිතන් හිටියට විඳවන ස්වභාවය අඩු වීලා අඩු වෙනවා. විඳවීම අඩු කරලා දෙනවා. ඒ නිසා ඒකත් එක්ක තමයි මේක හොඳයි කියන්න වෙන්නේ. ඉතින් ඒ වගේ අපිට වෙනවා ඉතින් එදිනෙදා ජීවිතය ගත කරනකොට. හැබැයි මේ ඔය කියන ස්වභාවය කියන්නේ මේ ඉරියව් මාරු වීමට හෝ හොඳට මේ සක්මනේ හොඳට සිහිය පාත්තන කොට එකක් නෙවෙයි. ඇත්තට මේ සිහිය අඩුකා කාරණා එහෙම කෙනෙකුට මේ චිත්‍රපටියක් බලන්නවත් එහෙම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. බැලුවා ඉවර කරන එක වෙනම එකක්. මේ සිහිය හොඳට පවත්වන කෙනාට මේ කාරණෙත් එක්ක ඉන්නකොට තියෙනනේ බලන්න ඕන තරම් චිත්‍රපටි. මේ කයත් එක්ක මේ කෙරුවා වල ටික බලන එක ලොකුම ටෙලි නාට්‍ය චිත්‍රපටි. ආය අමුතුවෙන් එළියේ තියෙන අවිද්‍යාව බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට යනකොට වඩා මේ ඉරියව් මාරු වීම අරමුණු මාරු වීම පිළිබඳ සිහිය පැවැත්වීම සති සම්පජඤ්ඤේ ඊට ඉදිරියක්. ඒතොර ඒකේ පේන ඔය චිත්‍රපටිය තමයි වැදගත්. ඒකෙත් දැන් ඔය මේ මෑතක මට එකක් ඇහුණා. මේ කාලේ තවස් වෙච්ච එක මේ ඒ සුපෙම් හැඟුම් ඔබෙන් ඔබෙන් එපා සින්දුව. මේ මිතුරු දම් විනා දැන් මේ කියනවා ඔබෙන් සුපෙම් හැඟුම් එපා. මේ කියන මිතුරු දම් පමණයි ඕන. නෞකාවකි ඔබ ඈත සමුදුවේ. ඔබ ඈත සමුදුවේ නමක්. මා පහන්ට බැයි මෑත ගොඩවිමි. මේ දීපිකා නැති හින්දා අවුලක් නැහැ. දීපිකායෙන් ඉන්නවා නම් ඔය මේ රෝහණ විරසින්ගේද කොහෙද සින්දු මේ සින්දු. ඊට පස්සේ දැන් මේක ඊට පස්සේ දැන් අරයා කියනවා පිරිමි කෙනා මේ තරු එළියෙන් රුදු රාත්‍රී කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමීති. මේ තරු එළියෙන් දැන් යනවා වහන්න අවශ්‍ය නැහැ එහෙනම්. ඊට පස්සේ මොකක්ද දෙන්නේ යලි කෙසේ දෙන අප හමු නොවන බව දනින් සිහිනේ මේ ආයතිය මේ ලෙසින් මේ විදිහට අතහැරීම කරනවා. දැන් මේක වචනේ ආප ගමන් ඔන්න අතහැරීම. ඊට පස්සේ ඉතින් දැන් සුපෙම් හැමෝ එපයි කිව්වා මෙයා. ඒ නිසා මෙයා දැන් අතහැරලා යනවා තරු එළියෙන් මං හරි පදින්නම් යාත්‍රාව කියලා මූදට යනවා. මේ නැව යනවා ඈතට. ඊට පස්සේ ආයි කියනවා ඊට පස්සේ තව මේ පැත්තෙන් එනවා. මොකද්ද ඊට පස්සේ කියන්නේ මේ දවස්වල නතර මතක තිබුණා මේ ආයේ ඇහිඳු නිසා අලුත් වුණා. මේ දිව්‍යයුරු සංගවෙන මොහොතකට මොහොතක තනි වෙයි. මේ ඉර දිව්‍යයුරු ඉර සංගවෙච්ච මොහොතක තනි වෙලා එකේ විඳින්නි පාළුවේ වියරුවේ බලවම එකේ විඳිනවා මේ පාළුවෙන් වියරු වෙලා. මේ ලෝකෙට පේන්නේ නැහැ මොහොතක. පිය දසුනකි සිතට නොමැකිනා කියන්නේ දකින්න ආස හිතන දසුනක් ඕක. ඒ නිසා නිතු එහෙසමි දුර මේ යලි දක්නියට දුරින් දුරින් හරි ඉන්නවනම් මේ බලන්න නිත වෙහසනවා දැනනම් නොපෙණිහෙනි ඉන්න හරි කියලා දැන් කියනවා. ඉතින් ඕක එක එක વિચાર තියෙනවා දැන් කට්ටිය එක එකව දානවා. මේක මේ කෙල්ල කැමති උඩ නෑ ඔන්න කොල්ල ගියා. ඒ වුණාට කෙල්ල දෙගිඩියාවෙන් ආයි දකින්න ඕනේ කියනමයි. ඒ වගේ එක එකව කියනවා සමහර ලාට. ඉතින් ඔක කැමති වෙන්නේ දැන් පළවෙනිම කියනවා මේ පළවෙනි පාර හා කියන්නේ නැහැ. ඊට පස්සේ මේ ඒකට ආයි උත්සාහ කරන්නේ නැත්තම් කොල්ල අවුලක්. අප උත්සාහ කරනවා. ඒ නිසා මේ සතිය වන්න වගේ තමයි පළවෙනි පාර වෙන්නකොට කරන්නේ නෙවෙයි දිගට කරන් යන්න ඕනේ. නැවත නැවත ගන්නකොට තමයි ඔන්න යාළු කරගන්න. ඊට පස්සේ දැන් අර එකෙම ගියන් පස්සේ දැන් මෙයාටත් අවු. දැන් ඉතින් දුරින් හරි බලන්න වෙනවා. එයා ඉදන් යන්නත් බෑනේ ආඩම්බර වෙලා. ඉතින් ඔය වගේ ඒවත් තියෙනවා. ඒ වගේ දැන් ඔය මේ අමුතු රසය දැන් ඕකේ තියෙන ඔය අමුතු මේ හිතට දැනෙන ගතිය මේකේ තියෙන අර දැන් ඔය සාමාන්‍යයෙන් ඔය අද කාලේ වුණේ මොකද නැත්තම් මම මරනවා මෙහෙම වරින් වරින් යන්න රැප් එකක් කියන ඔය වගේ හින්දුනේ තියෙන්නේ. ඒ වගේ නැතුව දැන් මේකේ තියෙන ඒ අතහැරි මේකේ තියෙන ඒ මේ ඇතුලේ තියෙන මේ වේදනා ප්‍රකාශය ආදි වශයෙන් වචන ඕවා පිළිබඳව ඕන කෙනෙක් ඔන්න ඇදෙනවා. දැන් නිකන් ස්කලංකට එහෙම හිත කියන්නේ. හැබැයි හොඳම දේ ඕක නෙමෙයි. හොඳට දැන් මේකේ අපි කියමු රස විඳින්න පුළුවන් එළියේ. එහෙම නැත්නම් එදිනෙදා මේක කරන වෙලාව අහන හෝ හිතලා බලන්නේ. හැබැයි හොඳට සිහිය වැඩිලා හරියටම මේ කයත් එක්ක ගත කළ ඔය කියන විදිහට ඉරියව් මාරුවේ පාරේ පාත්‍රය යනකොට මේකේ ඇති සත්ත්ව සංඥා මේක තියෙන මේ මම කියලා හේකුත් නැහැ කියලා තේරෙනකොට මේ ගෑනු පිරිමි කියන නම් දෙක පාත්තන්න බෑ. එහෙම නැත්නම් අර මේ මම මගේ නොවේ කියනකොට මේ බොඳ වීම සිද්ධ වෙනකොට සීමා බොඳ වෙලා ගියන් පස්සේ හාට මේ එතන ගෑනු පිරිමි කමක් නැහැ කියලා ලොකු සංස ඉතර මතක් කරනවා. ආන් ඒ තැනට ගිහිල්ලා නිකන් ඔය මතක් කරලා බැලුවොත් අනේ කිසිම රසයක් නැති නිකං විකාර වචන ගොඩක් විතරයි. ඒ නැති තා අරක මහා සාහිත්‍යයක් මහා ලොකු මේ විශිෂ්ට නිර්මාණ විශිෂ්ට මේ හිත මේ නිවන හිත සනසන සම්භාව්‍ය නොයිවා. හැබැයි ගෑනු පිරිමි සංඥාව නැතිකොතා මොකද ගෑණියු නැත්නම් පිරිමියු නැත්නම් ওই දෙන්නගේ දෙක ගැට ගහලා මොකක්ද ඕකෙන් ජොලියක් එන්නේ බෑ. ගියානවා කිව්වට ඒක දැනෙන්නේ නැහැ. මෙයා ආපහු ඉන්න බලාගෙන ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. කැමති වුණේ නැහැ කියලා දැනෙන්නේ නැහැ. හැබැයි අර දෙක තියෙන තාක් සංඥාව මේක තියෙන තාක් මගේ මම මේක ඉන්න තාක් මම එක්ක චරිතයක් වෙනවා. වෙලා ඉවරලා මේක හතන්දරේ හැදෙනවා. ඊට පස්සේ ඒක දිගට ගත වෙනවා. ඒක හරියට රස විඳිනවා. ඊට පස්සේ රස විඳිනවා කියන්නේ අනේ දුක. ඉතින් ඒ දුක විඳිනවා. විඳින්නේ මොකද? අවිද්‍යාව නිසා. යන්නේ ඒක වෙන්නේ ඔය විදිහට මේ සිය පාත්ත නැති තාක්. හැබැයි ඉතින් මොකද ඒක දැනගන්න. මෙන්න මෙතන ස්වභාවය. අතනදි මෙහෙමයි. දෙයක් නැහැ. අපිට ලෝක දෙකම අත්විඳීම තියෙනවනේ. ඒ නිසා මේ ඉරියව් මාරුව සහ ඉරමුණු මාරුවට අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. උත්සාහ කරන වෙලාවේදී නීරසයි. ඒ නීරස බවට තමයි සතුට වෙන්නේ තියෙන්නේ. ඒක වාර ගන්නයි තියෙන්නේ. ඒ වගේම රස විඳින වෙලාවෙත් ඒ මොහොතේ විඳිනවා රස දැන් වර්තමානයේ කියලා දැනගෙන ඒකත් ධර්මතාවයක්. හැබැයි මේකේ විඳවිල්ල වැඩි කියන එක හොඳට දැනුවත්ව කටයුතු කරනවා. එච්චරයි. ඊට පස්සේ දෙකම එකයි කියන එක ටික ටික හිතට අඳුන්වා දෙන්න පුළුවම තමයි ලබා දෙන්න ඕනේ. එතකොට මේ ඒ දේවල් වලින් එන තමන්ට තියෙන බලපෑම ඒවට තියෙන දැඩි විරුද්ධකම් කැමැති අකමැතිකම් අඩු වෙවි යනවා. ඒක තමයි අපි ඉතින් බලාපොරොත්තු වෙන්නේ.
එහෙම සවනස බොහොමත්ම තියෙන දරුවන් සරණයි.
දෛ දරුවන් සරණයි.
සවනස වෙන ප්‍රකාශන මුකට අපි සාකච්ඡාව එහෙනම් මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. වහන්සේ තිතාමත්ම තම වහන්සේ තාම ගෞරවයෙන් අපි නමස්කාර කරනවා. අද දින පැමිණලා මේ තම සභාව මේ විදිහට තාම වටිනා උපදෙස් ආශයක් අපිට ලබා දීම ගැන වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. පද්මා දැන් ඔබට බාරයි වැඩි කොටස.
බොහොම පිං බන්දුල දැන් මම නාමන්තට ආරාධනා කරනවා ස්වාමින් වහන්සේලාට වන්දනා කිරීමටත් පුණ්‍යානුමෝදනාව කිරීමටත්.
බොහොම පිං සම්බන්ද තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නවසරයි පුණ්‍යානුමෝදනාවට තිරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ.
අද දිනේත් නිසරණෝනේ වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩම කොට අපට සතුටුමත් වීම සඳහා වටිනා උපදෙස් දෙනු ලැබුවා. නම කියන අවසරයි ගෞරවනීය ධම්මගුත්ත ස්වාමීන් වහන්සේත් නම කියන අවසරයි ගෞරවනීය ධම්මසන්න ස්වාමීන් වහන්සේත් ඒ කළ කැපවීම සහ අනුග්‍රහය උදෙසා මේ රැස් වූ සියලු පුණ්‍යස්කන්ධය අපි ඔබ වහන්සේලා දෙනමට අනුමෝදන් කරනවා. ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අත්පත් වේවා. ඒ වගේම මේ කුසලානුභවයෙන් සත්‍යමත් වීම තුළින් නිවන දක්වා ඒ දියුණු ඇති කර ගැනීමට හැකියාවක් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි ගෞරවනීය උදේරේගම ධම්ම ජීව ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් කරනවා. උන්වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පති නත්වේවා. නිදුක් නිරෝගීව නිවන් මාර්ගයේ පිණිස මේ කුසල සම්පත්තීන් හේතු වාසනා කර ගැනීමට හැකියාවත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම නිසරණයේ සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ පින් දහම් අනුමෝදන් වී නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තීන් නත්වෙමින් උතුම් අමානා නිවන් සාක්ෂාත් කර ගැනීමට හැකියාව වාසනාවත් පත්වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන ආරම්භයේ පටන් මේ දක්වා සිටින් අනුග්‍රහ දක්වමින් සිටිනා වූ සංවිධායක මණ්ඩලයේ සියලු පිරිසටත් මේ කුසල ධර්මයන් අනුමෝදන් වේවා. ඔවුන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ අත්පත් වේවා. අමා මහ නිවන් පිණිස හේතුසක සේවා. ඒ වගේම මේ වැඩසටහන වල සහභාගී වෙමින් කමඨහන් පිරිසිදු කරගනිමින් සති දින තුර ගන්නා සියලු දෙනාටත් එසේම නිවන් අවබෝධයේ පිණිස මේ සියලු කුසල ධර්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. තවද මේ බුද්ධ ශාසනය මේ දක්වා ප්‍රවර්තනය වීමට අප උපකාර කළා වූ සියලු පින් කැමති පිරිසට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. නිවන් පිණිස හේතු වාසනා වේවා. අපි ඊළඟට නොපෙනෙන ලෝකයේ සිටින පින් කැමති සියලු පිරිසට මේ පින් අනුමෝදන් කරමු. ගාථා සජ්ජායනාව හරහත් එතවතාචම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානු මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය එතාවතා චම්මේහි සම්මතං කුඤ්ඤ සම්පදං සබ්බේ භූතානු මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය එතාවතා චම්මේහි සම්මතං කුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානු මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය ආකාශත්තාච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තාච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශත්තාච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං සාදු 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 අපසේම දිනා නමින් මියගේ ඥාති පිරිස වෙත මේ පින මුදන් කරමු. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. එසේම නිවන් අවබෝධ කරනතුරු අපසේම දිනාට කල්යාණ මිත්‍ර සම්පත්තියත්පත් වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේලා වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
මයා කතං පුඤ්ඤං ස්වාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මහ්‍යං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ.
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ.
සුඛස්සෙත්වා.
ඕකාස වන්දාමි බන්තේ.
පිහොතු අභිවාදන සීලිස එනිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටಂತಿ ආයු මන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච තෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලදේ මයාලද්දං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටිය සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට පින් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ වේවා.
මම නැවත නදීප්ට පද්මනන්දට වැඩසටහන නැවත බාර දෙනවා.
බොහොම ස්තුතියි නදීප්. හැම දිනාටම සතිමත් සතියක් උදා වේවායි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි සියලු දිනාටම.
සියලු දිනාටම තෙරුවන් සරණයි. සතිමත් සතියක් වේවා.